දල සලාපෙරුම් මැතුම අධ්‍යාපන මැතුමගේ ඇසීමට
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නේ ආයන්න පිළිතුර ජාතික පාසල්වල ගුරුවරුන් සංඛ්‍යාව 37,907යි, පළාත් පාසල්වල ගුරුවරුන් සංඛ්‍යාව 192,007යි, එකතුව 229,914යි. ශ්‍රේණිධාරී විදුහල් පිතුරුන් සංඛ්‍යාව ජාතික පාසල්වල 1,058යි, පළාත් පාසල්වල 7,851යි, 8,909යි. මේකට එකතු විය යුතුයි 4,672ක්. මේ දැන්ට පත්වීම් දීලා පත්වීම් දෙමින් යන පිරිස. අධ්‍යාපන පරිපාලන සේවය විදුහල්පතිතුරුන් සංඛ්‍යාව 174යි, ජාතික පාසල්වල පළාත් පාසල්වල 43යි, මුළු සංඛ්‍යාව 217යි. අයන්න දෙක, ගණිතයේ විද්‍යාව, තාක්ෂණයේ, ඉංග්‍රීසි, සෞන්දර්ය, ක්‍රීඩා සහ ප්‍රාථමික අධ්‍යාපනය සහ එක් එක් විෂය සඳහා සිටියුතු ගුරුන් සංඛ්‍යාව සහ මේ වන විට සේවය කරන ගුරුන් සංඛ්‍යාව අධ්‍යාපන කලාපය අනුව වෙන්වෙන් වශයෙන් පළාත් පාසල ඇමුණුම එකමගිනුත්, ජාතික පාසල ඇමුණුම දෙකමගිනුත් නිකුත් කර ඇත. ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රයෝජන සඳහා මම මේ සම්පූර්ණ ලේඛන ටික ඉදිරිපත් කරනවා. 3. පිළිතුර පළාත් පාසල විදුහල්පති තනතුරේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව අධ්‍යාපන කලාප අනුව වෙන්වෙන් වශයෙන් ඇමුණුම 3 මගින්ද, ජාතික පාසල විදුහල්පති තනතුරේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව අධ්‍යාපන කලාපය අනුව වෙන්වෙන් වශයෙන් ඇමුණුම 4 මගින්ද දක්වා ඇත. ගරු මන්ත්‍රීතුමාට ඒ ඇමුණුම් ටික දෙනවා. 4. පිළිතුර පළාත් පාසල වැඩබලන විදුහල්පතිතුමන් ලෙස සේවය කරනු ලබන ගුරුන් සංඛ්‍යාව අධ්‍යාපන කලාපය අනුව වෙන්වෙන් වශයෙන් ඇමුණුම 5 මගින්ද, ජාතික පාසල වැඩබලන විදුහල්පතිතුමන් ලෙස සේවය කරනු ලබන ගුරුන් සංඛ්‍යාව අධ්‍යාපන කලාපය අනුව වෙන්වෙන් වශයෙන් ඇමුණුම 6 මගින්ද දක්වා ඇත. ආයන්න වැඩිම ගුරු හිඟේ පවතින අධ්‍යාපන කොට්ටාස 20 නම් ඇමුණුම 7 මගින්ද, වැඩිම ගුරු අතිරික්තය පවතින අධ්‍යාපන කොට්ටාස 20 නම් ඇමුණුම 8 මගින්ද, වැඩිම විදුහල්පති හිඟේ පවතින අධ්‍යාපන කොට්ටාස 20 නම් ඇමුණුම 9 මගින්ද වෙන්වෙන් වශයෙන් දක්වා ඇත. ආයන්න දල නොවේ.
ගරු කතානායකතුමනි, බෙහෙවින්ම සිතුවන්ත වෙනවා අධ්‍යාපන ඇමතිතුමාට ඉතාම විධිමත් පරිපූර්ණ පිළිතුරක් ලබා දීලා තියෙනවා. සංඛ්‍යා ලේඛන රාශියක් වෙන නිසා ඒ සභාගත කරන්න කියලා කියන ඉල්ලීම කරනවා. ගරු ඇමතිතුමනි, මේ අනුව අපිට තා පැහැදිලි වෙන කාරණාවක් තියෙනවා. 40,000කට ආසන්න ගුරු හිඟයක් පවතිනවා. ඒ පවතින ගරු කතානායකතුමනි සමහර කාරණා තියෙන පවතිනවා. දැන් උදාහරණයක් විතර මේ පිළිතුර ඇතුලේ තියෙනවා, වැඩිම ගුරු අතිරික්තයේ තියෙන කලාප 20න් 4ක් තියෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කේ. ඒ වගේම ගුරු සමාවෙන ගුරු අතිරික්තයේ තියෙන වැඩිම කලාපය තමයි බදුල්ල බදුල්ල කලාපය. ඒ වගේම ගුරු හිඟය වැඩිම කලාප 20න් 4ක් තියෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කේ. ඒතර ඒ වගේ තැන්වල තියෙන පරිපාලනමේ ගැටලුවක් තුලනේ ගැටලුවක් තියෙන්නේ. ඒ කෙසේ වෙතත් ගරු ඇමතිතුමා මගෙත් එකඟ වෙනවා ඇති, මේ වෙනකොට බරපතල අර්බුද දෙකක් අධ්‍යාපන පද්ධතිය ඇතුළේ තියෙනවා. මේ ගුරුහිංගේ පළවෙනි කාරණාව, දරුවන්ගේ ආහාර ප්‍රශ්නේ දෙවෙනි කාරණාව. ඒ ගුරුහිංගේ දරු කතානායකතුමනි ප්‍රාථමික, ඉංග්‍රීසි, IT විද්‍යාව වැනි ශේෂවල ගුරුවරු තමයි විශාල වශයෙන් අඩු වෙලා තියෙන්නේ. දැන් ඔබතුමා මීට පෙරින් මේ සභාවේදී මතු කරා මේ අධිකරණයේ කටයුතු වසරකට වඩා වැඩියෙන් ප්‍රමාද වීම නිසා යම් මට්ටමින් සංවර්ධන සහකාරවරුන් 23,000ක්, එතන මේ හරි 60% පමණ ප්‍රමාණයක් මේ හිඟයෙන් ආවරණය කරගන්න පුළුවන්. එතන වසරකට වැඩිය ප්‍රමාද වෙනවා ගරු කතානායකතුමනි. ඒ නිසා අපිට කැබිනට් මණ්ඩලය විතරක් නෙමෙයි, මම නම් යෝජනා කරන්නේ නීතිපතිවරයා හරහා මේක තවදුරටත් මේ ආකාරයෙන් ප්‍රමාද වෙන එක. දැන් මූලික අයිතිවාසිකම් නඩුවක තීන්දුව දෙන්නට ඕනේ කියලා තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම මාස දෙකක් ඇතුළත අපේ ව්‍යවස්ථාව ඉතා පැහැදිලිව කියන 126. හැබැයි එසේ තිබියදී මේ ආකාරයෙන් ප්‍රමාද වීම පිළිබඳව ගරු අග්‍රමිනිෂ්‍යකාරතුමාගෙත් අධිකරණ සභා කමිෂන් සභාවෙත් අවධානය යොමු කරන්නටම ඕන කාරණාවක් ගරු කතානායකතුමනි. ඒ වෙනුවෙන් අපිට ගත හැකි වෙන ක්‍රියාමාර්ග තියෙනවද කියලා දැනගන්නට ඕන. මොකද මේ අර්බුදය තව උච්චන්න වෙනවා. දැන් මේ කතා කරන දිනවල ගරු කතානායකතුමනි 4,783ක් ගුරු සේවයෙන් විදුහල්පති තුන්වෙනි ශ්‍රේණියට ප්‍රමෝෂන්යක් හම්බෙලා ගියා. මේ ගුරු හිඟේ තවත් බරපතල වෙනවා. ඔබතුමාගේ මුල තියෙන කලාපේ ගත්තත් ඒ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඒ අනුව අපිට ක්ෂණිකව ගත හැකි විසඳුම් ක්‍රියාමාර්ග මොනවාද කියලා කියන එක තමයි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ. අධිකරණ ඇමතුමා සභාවේ නැහැ ගරු ඇමතුමා.
මම ගරු කතානායකතුමනි, මම හිතන්නේ ඉතාම වැදගත් ප්‍රශ්නයක් හිටපු අධ්‍යාපන ඇමතුමා යොමු කළේ මේ 40,000 ගුරු හිඟය කියන එකෙන් දැනට 22,000 ස්ථිර ගුරුපත්වීම් නැතත් ස්ථිර ගුරුත්වත්වීම් දීලා නැතත් පාසල්වලට යොදවලා තියෙනවා 23,000. ඒක 40,000 23,000 අඩු කරන්න ඕනේ. 17,000. මේ 17,000 13,500 බඳවා ගන්න නවක උපාධිධාරීන් සමග මම මීට මාස 6කට පමණ කලින් පළාත් සභාවට බලය අරගෙන දුන්නා. පළාත් සභාව මගින් එක එක අධ්‍යයනයන්ගෙන් මේවා කළලා තිනවා. බස්නාහිර පළාත් සභාව විභාගයේ තියලා ඉවරයි. සමුක පරීක්ෂණත් ඉවරයි. දැන් පත්වීම් දෙන්න තිබුණේ. ඌව පළාතේ විභාගය තියන්න තියෙනවා. දකුණු පළාතේ විභාගය තියලා සමුක පරීක්ෂණේ තියලා තියෙනවා. මේ ආදි වශයෙන් විවිධ අධිරයන්ගෙන් 13,500 බඳවා ගන්න ඉන්නකොට තවත් කණ්ඩායමක් ඔය මුල් නඩුවේම ඉන්න පෙත්සම් කරුවන්ගෙන් පිරිසක් ආපහුව අභියාචනා අධිකරණයට ගිහලා රිට් පෙත්සම් රිට් නියෝගයක් ගත්තා. ඒ නඩු දෙකේම රිට් නියෝගයේ මේ ඉවත් කළේ කියන්නේ බඳවා ගැනීම තහනම් කළේ කියන්නේ ස්ටේටස් කෝ මේන්ටේන් කරන්නයි කිව්වා. ඒ වෙලාව වෙනකොට පවත්වාගෙන තියෙන තත්ත්වෙන් නවත්තන්නයි කිව්වා. ඒ නියෝගයේ ඉවත් වුණේ ගිය සති. ඒ අනුව බස්නාහිර පළාත වහම පියවර ගත්තා. වැඩ කටයුතු අවසන් කළා තිබු ගුරුවරුන්ට පත්වීම් ටික දැන් දීගෙන යනවා. ඒ වගේම අනිත් පළාත් වලත් ඒවා ක්‍රියාත්මක වෙනවා. එතකොට 13,500ක් එතනින් ආවරණය වෙනකොට අතන 23,000යි මෙතන 13,500 36,500ක් වෙනවා. ඊට අමතරව රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, ගණිතය, තාක්ෂණ වේදේ සහ ඉංග්‍රීසි භාෂාවට අදාළ උපාධිධාරීන් බඳවා ගන්න විභාගය අපි පාත්වල අවසන් කළා ගිය සති. විභාග කොමසාරිස්තුමා එකඟ වුණා මාර්තු මාසේ 3 සතිය වෙනකොට ප්‍රතිඵල දෙනවයි කියලා. මම බලාපොරොත්තු වෙනවා අප්‍රේල් මුල වෙනකොට ඒ උපාධිධාරීන් තරුණ උපාධිධාරීන් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව අර සංවර්ධන නිලධාරීන්ටත් ඕනනම් ඉල්ලන්න පුළුවන් විභාගයේ ප්‍රතිඵල එකට 15,000ක් වෙනි හිටියා විභාගෙට. ඒතර ඒ විභාගයේ මේ ලකුණු අනුව විෂය වර්ග අනුව අපි පත්වීම් ටික දෙනවා. එතකොට එතනින් ඔය ප්‍රධාන වශයෙන් එතුම මතු කරන මේ විද්‍යා විෂයන් ගණිතය ඉංග්‍රීසි කියන විෂයන් වල ගුරුවරුන් ටික ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව වතුකරේ ලොකු ප්‍රශ්නයක් තිබ්බා. Yes, no, 40,000, that's how I explain it's how we are going to fill these. දැන් වතුකරේ 2,535 ගණනය කළා 1 සිට 11 දක්වා. ඒක අමාත්‍ය මණ්ඩල අනුමැතිය ගත්ත ගුරු සහායකයෝ හැටියට බඳවාගෙන දැන් ඒක අපි එකඟතාවය විමසලා තිනවා පළාත් පහකින් දිස්ත්‍රික්ක පහකින් පළාත් සභාවල විශේෂයෙන් ඌව මධ්‍යම පළාත් සහ අනිකුත් පළාත් වලින් ඒ ටික දැන් අපිට ලැබෙනවා මේ සතිය. එතකොට අපි ඒක නිවේදන නිකුත් කළා ඒ ප්‍රදේශ වලින් පමණයි. අපේ රාජකෘෂ්ණ මැතිතුමා ඉන්නවා නුවරඑළිය නම් නුවරඑළියෙන් පමණයි අපි ඒ ගුරුවරු සංඛ්‍යාවට ඉඩ දෙන්නේ. නැත්තම් මේක හවදාත් මේ ප්‍රශ්න විසඳන්න බෑ. එතන 2,535 බඳවා ගන්නවා. ඊට අමතරව මම තව වැඩපිළික් යදුණා. දැන් මේ සිකුරාද තියෙනවා සූම් මීටින් එකක් පළාත් බලධාරීන් එක්ක එකක් වාර පරීක්ෂණ නිසි ආකාරයෙන් පැවැත්වීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න. දෙවෙනි කාරණේ තමයි මේ ගුරු හිඟය පිළිබඳව තවදුරටත් පරීක්ෂණ අවසන් කළා තිනේවට අර දැන් ඔබතුමා කිව්වා 4672 ප්‍රොමෝට් වෙනකොට ආයෙ එනවා 4672 පුරප්පාඩු. ඒ ටිකත් අර පරීක්ෂණයෙන්ම ආවරණය කරගන්න එයාට අවස්ථාව දෙන්නේ. ඒතර මේ විදිහට මගේ ඉලක්කය තමයි අප්‍රේල් මාසේ වෙන විට මේ ගුරු හිඟය අවසන් කිරීම. අවසාන ප්‍රශ්න ඔබතුමා මතු කරපු අධික ශ්‍රේෂ්ඨාධිකරණයේ හරියට අවුරුද්ද. ඇත්තනම අපි ලැජ්ජ වෙන්න ඕනේ. ඔව් ලැජ්ජෙන්න ඕනේ. කවුද කියන එක මම මෙතන කියන්නේ නැහැ. මම අපි කියලා කිව්වේ ඒකයි බහුවචනේ. ලැජ්ජ වෙන්න ඕනේ අවුරුද්දක් තහනම් නියෝගයක් දාලා දරුවන්ට ගුරුවරු දෙන එක නවත්තගෙන ඉන්නවා අධිකරණ නියෝගයක් මත. රිටන් සබ්මිෂන් ඉවර කළා මාසෙකමාරයි. මෙතන ඉන්නවා හිටපු අධිකරණ ඇමතුමා. රිටන් සබ්මිෂන් ඉවර කළා මාසෙකමාරයි. ඒ විනිශ්චයසනේ ජ්‍යෙෂ්ඨ නීති ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරතුමා විශ්‍රාම ගියා. ඕඩර් එක දුන්නේ නැහැ. දැන් මොකද්ද කරන්න වෙන්නේ ඊළඟට? අයිකිය රීට්‍රයල් යන්න ඕනේ කියලා. තව අවුරුද්දක් ගන්නවා එතෙන්ට. ඉතින් ගරු මන්ත්‍රීතුමනි මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සමායන 4 ඇන්නේ කියනවා මෙහෙම. නීති අනුව පාර්ලිමේන්තුව විසින්ම ක්‍රියාත්මක කළ හැකි පාර්ලිමේන්තුවේ සහ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පරිහරණ බලතර සම්බන්ධයෙන් විනා ජනතාවගේ අධිකරණ බලය ආණ්ඩුක ව්‍යවස්ථාව ඇතිකොට පිහිටවන ලද හෝ ආණ්ඩුක ව්‍යවස්ථාවේ පිළිගන්නා ලද නැතහොත් වෙනත් යම් නීතියකින් ඇතිකොට පිහිටවන ලද අධිකරණ විනිශ්චය අධිකාර සහ ආයතන විසින් ආයතන මගින් පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කළ යුත්තේ. එතකොට අධිකරණයේ කාර්යයක් සම්බන්ධයෙන් චෙක් ඇන් බැලන්ස් ඉන්නේ පාර්ලිමේන්තුවට. මේක පාර්ලිමේන්තු ඉතිහාසයේ අවස්ථා කීපෙදී චෙක් ඇන් බැලන්ස් එක කරලා තිනවා. මේ කාරණය මේ මට තේරෙන්නේ නැහැ, මේ හිතාමතා මේ නඩුවේ තීන්දුව ප්‍රමාද කළාද කියලා. මේවා අපි පරීක්ෂා කරන්න වෙනවා. ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ගය මම බලනවා ඊළඟ සතිය දෙක තුල නීතිපතිතුමා මාර්ගයෙන් යම් ක්‍රියාමාර්ගයක් කරන් මේ තීන්දුව ගන්න. අපිට කමන්නේ තීන්දුව මොකක්ද දුන්නා. අපි ලෑස්ති තීන්දුවට ගරු කරන්නේ. ප්‍රශ්නේ තීන්දුව දෙන එක ප්‍රමාද කිරීම. රිටන් සබ්මිෂන් දීලා මාස එකමාරයි. ඕඩර් එක දෙන්න බැරි වුණා. එක විනිශ්චයකාරවරයෙක් විශ්‍රාම යනකම්. දැන් මොකද්ද ඊළඟට වෙන්නේ? ඊළඟට කියයි රිට්‍රයල් යන්න ඕනේ කියලා අලුත් විනිශ්චයාසනයක් හදලා. තව අවුරුද්දක් යනවා. තව ආණ්ඩුවක් ආවත් බෑ මේ ප්‍රශ්නේ විසඳන්න එහෙම උනොත්. එහෙනම් මේක විසඳන්න වෙන්නේ පාර්ලිමේන්තුවටම තමයි. මම සූදානම් වෙනවා මෙන්න මේ ප්‍රොවිෂන් එක අනුව පාර්ලිමේන්තුවට තියෙන බලතල අනුව පාර්ලිමේන්තුවට යම් ක්‍රියාමාර්ගයකට යොමු කරන්න ඊළඟ සතිය දෙක බලලා නීතිපතිතුමාගේ උපදේශ අනුව. ඒ ටික තමයි මට ගැන කියන්න තියෙන්නේ ඔබතුමාට.
කොමිසුතේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ විදියට ගරු කතානායකතුමනි, දැන් ගුරුහිංගය වගේම දරුවන්ගේ ආහාර පිළිබඳ ප්‍රශ්නයක් මම දන්න ඔබතුමාගේ කැබිනට් පත්‍රිකාවක ඉදිරිපත් කළා තිබුණා.
ගරුතුමනි, ඊයේ දිනේ කැබිනට් මණ්ඩලයේ මගින් මම දාපු කැබිනට් පත්‍රිකාව අනුමත කළා. රුපියල් බිලියන 16.6ක් මාර්තු මාසයේ ඉඳලා ඉදිරියට ප්‍රාථමික අංශයේ සීලුම දරුවන්ට ආහාර ලබා දීම සඳහා තියෙනවා. අද සාකච්ඡාවක් තියලා තව සතියක් ඇතුළත චක්‍රලේඛනේ නිකුත් වෙනවා. පළාත් මට්ටමින් සම්පූර්ණ ප්‍රාථමික අංශයට දිවාහාර වේලදෙන රුපියල් 110 බැගින් එක වේලක් සඳහා.
බොමිසුගේ ගරු කතානායකතුමනි, මේ ප්‍රශ්නේ මම අහන්න හැදුවේ ඊට අමතරව තියෙන ප්‍රශ්නයක් විදියට. මම යෝජනාවක් විදිහට කරන්න කැමතියි ගරු ඇමතුමා. දැන් උත පාසල් බෑගේ බර අඩු කරන්න තීන්දුවක් අරගෙන තිබුණා. ඉතාම හොඳ ප්‍රසස්ස තීන්දුවක්, කාලයක් තිස්සේ සාකච්ඡා වෙන. ඒ වගේම 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය වසරකින් අඩු කරන්න ගනිපු තීන්දුව දීර්ඝකාලීන සාකච්ඡාවල හොඳ තීන්දුවක්. ඒ වගේම යෝජනාවක් කරන්න කැමති. දැන් රාජ්‍ය නෝන විශ්වවිද්‍යාලවල රාජ්‍යට සමගාමී අපේ NSBM වගේ විද්‍යාලවල ගරු විශ්වවිද්‍යාලවල ගරු ඇමතුමනි, බොහෝ පාඨමාලාවලට උසස් පෙළ සුදුසුකමක් විතර භාවිත කරන්නේ නැහැ. පදරම් පාඨමාලාවක් ෆවුන්ඩේෂන් කෝස් එකක් කරලා සාමාන්‍ය පෙළ සමත් දරුවන්ට විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න අවශ්‍ය පරිසරය සැකසීලා තියෙනවා. මේක මම 2012 ක්‍රියාත්මක කරනකොට UGC එකත් මගට විරුද්ධ වුණා. මේකට අවසර දෙනවා කියලා NSBM එකේ. නමුත් දැන් NSBM එකේ 11400ක් දරුවෝ ඉන්න තැනක 6000ක් විතර ඉන්නේ A level කරපු නැති O level පමණක් කරපු දරුවෝ. එතකොට දරු කතානායකතුමනි, මේ දරුවින්ගේ ජීවිතවල පළවෙනි ඩිග්‍රී එක ෆස්ට් ඩිග්‍රී එක අවුරුදු 19 දී කම්ප්ලීට් කරගන්නවා. අවුරුදු 22 දී මාස්ටර්ස් කරන ඉවර කරන්න පුළුවන් කමක් ලැබෙනවා. නමුත් විශ්වවිද්‍යාල පද්ධතිය, අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය, මම කියන්නේ මේ වෛද්‍ය පීඨයට මේක අදාළ කරගන්න බෑ, ඉංජිනේරු පීඨයට මේක අදාළ කරගන්න බෑ. හැබැයි පළවෙනි උපාධිය අරන් එළියට එන්නේ අර දරුවෝ සමහරවිට PhD එකට රෙජිස්ටර් වෙච්ච වෙලාවේ. ඉතින් මේක රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට සීමිත තෝරගත්තු කලා හෝ වාණිජ ධාරාවන් වලට අදාළව මේක ගලප්පන්න පුළුවන් නේද කියලා කියන ප්‍රශ්නේ මම ඔබතුමාගෙන් අහන්නේ. දරුවන්ට කරන, දරුවන්ගේ ජීවිතවලට අවම වශයෙන් පළවෙනි උත්සාහයේ A-level කරන දරුවෙක් නම් අවම වශයෙන් අවුරුදු 3ක් ඉතිරි වෙනවා. දෙවෙනි වර A-level කරන දරුවෙක් නම් අවුරුදු 4ක් ඉතිරි වෙනවා. තුන්වෙනි වර A-level කරන දරුවෙක් නම් අවුරුදු 5ක් ඔහුගේ ජීවිතෙන් ඉතුරු කරලා දෙනවා. මේක අතිශයින්ම මානුෂීය පැත්තෙන් වගේම යුක්ති සහගත ඉල්ලීමක් නිසායි මම ඉදිරිපත් කරන්නේ. ඒ වගේම ඔබතුමාමට අවසර දුන්නා උපුල් කළපති මන්ත්‍රතුමාගේ ප්‍රශ්නෙත් මේ පැහැදිලි කර ගැනීමත් කරගන්න මට මේකට උත්තරයක් දෙන්න කරුවා මතුමා.
අරු කතානායකතුමනි, අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව තුළ මේ කියන කාරණයක් ඇතුළත් වෙලා තියෙනවා. දැන් මේ නෝකට රාධාකෘෂ්ණන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන අධ්‍යාපන ආංශික කාර්යකාරක ස්වභාවයේ මේ සතියේදී අවසාන තීන්දුවට ගැනීමට නියමිත දිනව පසුගිය සතියේ ඒකේ තියෙන ප්‍රතිපත්තීන් 41කින් 31කට අනුමැතිය දෙන්න තීන්දුව කළා තිබුණා. නමුත් වාර්තාව එතුමා ඉදිරිපත් කරයි අවසන් වුණාම ඔය කියන එක තුළ ඔය තියෙන යෝජනාවක් තියෙනවා. දැන් සමහර දරුවෝ ෆවුන්ඩේෂන් කෝස් එක කළා අපේ විශ්වවිද්‍යාල විතරක් නෙමෙයි විදේශ රටවල ඕන තරම් යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේකෙන් අත්ත වශයෙන්ම අද දැනුම දෙගුණ වීමේ වේගය අඩු වෙලා තිබෙන නිසා, තාක්ෂණයත් මුසු වෙලා තිබෙන නිසා අධ්‍යාපනයේට දරුවෝ කැමති. මොකද ඒගොල්ලෝ දැනුම ලබා ගැනීම වේගවත්. ඒ සහ ක්‍රම සහ විදි වේගවත්. ඒ නිසා ඒකට අර වයස්ගත නොවි අධීක්ෂණ කාර්ය සභාව හරහා ඔබතුමා කරපු යෝජනාව සලකා බලන්න ලෑස්ති.
උපුල් ගලප්පති මන්ත්‍රීතුමා,
ඔබතුමාගේ අවසරය මත, ඒ වගේ මධ්‍යපන්තුව අවසරය මත තිස්සමහාරාම ප්‍රදේශයේ තිසමනා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය සහ ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය සඳහා ගරු අධ්‍යාපනමැතිතුමනි, තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට සහ තිස්සම ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තියෙන එකම ජාතික පාසල දෙබරම් මධ්‍යම විද්‍යාලය. මේක 2000 අපි මම ඉස්කෝලේ යන කාලේ 1990 ගණන් වල 2012 දක්වාම පන්ති 10ක් තිබුණා එක ශ්‍රේණියකට. කියන්නේ 6 ශ්‍රේණිය ඉඳලා 11 වසර දක්වා. හැබැයි මේ පන්ති 10 අත්නොමතික ලෙස 2012 දී පන්ති 7ක් දක්වා අඩු කරා. ඊට පස්සේ අපි 2020 අපේ ආණ්ඩුව ආවට පස්සේ මම දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපතිවරයා විදියට අපි ජනතාවගේ ඉල්ලීමත් එක්ක ශිෂ්‍යත්ව පාසල දරුවන්ට වෙන ඉස්කෝලයකට යන්න බෑ. කිලෝමීටර 50ක් 60ක් යන්න වෙනවා ශිෂ්‍යත්ව පාසල දරුවෙකුට යන්න, ජාතික පාසලට යන්න. එතකොට අපි ඉල්ලීමක් කළා හිටපු අධ්‍යාපන ඇමතිතුමා ජේල්ස් මිරිස් ඇමතිතුමාගෙන් මේ ඉල්ලීමක් කළා. අපි ප්‍රදේශ කාර්ක සභාවේදී තීරණය කරා ඒ වගේ හිටපු ලේකම්තුමා පන්ති 9 දක්වා වැඩි කරන්න දෙපර ජාතික පාසල. ඒක 2021 සහ 22 දී පන්ති 9 දක්වා වැඩි කරගෙන ගියා 6-7. නමුත් 2023 දී නැවතත් අත්නොමතිකව මේ විද්‍යාලීය පරිපාලනය විසින් ඒක පන්ති 7 දක්වා නැවත අඩු කරා. දැන් අද වෙනකොට මේ එහෙ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිලා තියෙනවා. ශිෂ්‍යත්ව පාසලට ළමයි විශාල පිරිසකට ජාතික පාසලට යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මං හිතන්නේ උද්ඝෝෂණ මං හිතන්නේ ඉස්සරහදී බලාපොරොත්තු වෙන්න පුළුවන් ගරු අධ්‍යාපන ඇමතිතුමනි. ඒක නිසා මේ සම්බන්ධව අධ්‍යාපන ඇමතිතුමා විදියට පන්ති 9 දක්වා වැඩි කරන තීරණය ගන්න. මොකද මේක 2090 ගණන් වලත් පන්ති 9ක් තිබුණා. ඒ නිසා මේ භෞතික සම්පත්වල අඩුපාඩුවකුත් නැහැ, මානව සම්පත්වල අඩුපාඩුවකුත් නැහැ එතන. ඒ නිසා මං හිතන්නේ ඔබතුමා ඒ ගැන කාර්මික සලකලා බලලා මේ
ගරු මන්ත්‍රීතුමාලා කල්පනා කරන්න අධ්‍යාපන කාර්යක සභාවේදී අහන ප්‍රශ්න විසඳ ගන්න ඕන ප්‍රශ්නේ මෙතන ගෙනල්ලා මොනවද මේ කාලය නාස්ති කරන්නේ? කාලීන ප්‍රශ්න තමයි අධ්‍යාපන කාර්යක සභාවට යන්න පුළුවන් කියන්නේ. කාර්යක මොකටද උපදේශක කාර්යක සභාව තියෙන්නේ? එහෙනම් උපදේශක කාර්යක සභාව මොකටද තියෙන්නේ? උපදේශක කාර්යක සභාව අහන්න ඕන ප්‍රශ්නේ මෙතන ගෙනල්ලා අහන්න ඉපයි කියලා නේ මේ කියන්නේ. ඊතුමාල එතෙන්ට යන්න. කාලීන ප්‍රශ්නේ වෙනම අහගන්න එමෙතුමාට. හරි. ඔව් මන්ත්‍රීතුමා ආදගේ සමත්.
ගරු
ඔබතුමාට
ගරු ඇමතිතුමනේ අපි
ඔබතුමා වැරදි විදිහට මෙතන නීතිය පාවිච්චි කළා. තව ඔබතුමා කතා කරනවා මෙතන
2016-17 ගුරු සහායක පත්කර මේ ආණ්ඩුවේ ඔබතුමා දන්නවා 3186යි. තවම ඒකෙන් 126 දෙනෙකුට තවම මධ්‍යම පළාතේ ස්පෙෂලි මධ්‍යම පළාත. මධ්‍යම පළාතේම ආණ්ඩුකාරම ඇව්වොත් එයා කියනවලු මධ්‍යම ආණ්ඩුවෙන් ආණ්ඩ කියලා. මධ්‍යම ආණ්ඩුවෙන් ආවොත් කියනවා පළාත් සභාවෙන් කන්න කියලා. දැන් මේක තවම රුපියල් 10,000 තමයි පඩිය දෙන්නේ. මේක කරුණා කරලා මේක ඉවර කරලා දෙන්න.
නෑ මොකද ඒ ක්‍රමයටම තමයි මේ සරිත් ගන්න යන්නේ. ඒක මොකද මධ්‍යම ආණ්ඩුවේ නිසා ගුරු සහායකයෝ බඳවා ගැනීම පළාත් වලට කරන්න බෑ. ඒ නිසා ඒක අපි කරපු එකක් නම් අපි මේක අනුමැති මං අනුමැති දීලා යවන්නම් මධ්‍යම පළාතට. නෑ මුදල් පළාත් සභාව ගන්න එපානේ මුදල් කොමිසම හරහා. අධ්‍යාපන අමාත්‍යාංශෙන් දෙන්න බෑ. මං ඒක අවශ්‍ය උපදෙස් ටික ඒගොල්ලන්ට දීලා යවන්න. ප්‍රශ්න දෙන්න අනිත් ඒවා දීලා ඉවරයි. ඔව්. දැන් මම මේකත් අවශ්‍ය උපදෙස් ටික දෙන්න.
ගාන්ත කරුණාදෙල මෙතුමා කෘෂිකාර මෙතුමාගේ ඇසීමට
අනවගතානායකතුමනි.
අරු කතානායකතුමනි එතුමා අප පළවෙනි ප්‍රශ්නයට ආ එක පිළිතුර මෙර පොල් කර්මාන්තය නගා සිටීම සඳහා ප්‍රධාන වශයෙන් රාජ්‍ය ආයතන හතරක් පිහිටුව ඇත. එනම් පොල්
සමඟ ඔඩර් ප්ලීස් ඩෙපියුටි ස්පීකර් විල් ටේක් ද චේනල්.
පොල් සම්වර්ධන අධිකාරිය, පොල් පරීක්ෂණ ආයතනය, පොල් වගා කිරීමේ මණ්ඩලය, කප්රුප අරමුදල. ඒ දෙවැනි කොටසට පිළිතුර 2021 ගෘහස්ථ පොල් පරිභෝජනය සඳහා ගෙඩි මිලියන 1,833යි, පොල් තෙල් නිෂ්පාදනය සඳහා ගෙඩි මිලියන 211. තුන්වැනි ප්‍රශ්නය ඒ කියන්නේ 2001 සිට 20 දක්වා එක් එක් වර්ෂයේ ශ්‍රී ලංකාවේ පොල් පලදාව ගැන හප් එකද? ඔය එකත් සභාගත කරන්න.
හතරවෙනි එක
හතරවෙනි එක පොල් පලදා ඉහළ නැමීම සඳහා ඊත කාලය තුලදී සිදු කරන ලද වැඩසටහන් ඒකත් දිගට තියෙන සභාගත කරන පහ එම වැඩසටහන සඳහා වැය කරන ලද මුදල් ප්‍රමාණයත් තියෙන විස්තර ඔබතුමාගේ දැන ගැනීම සභාගත කරන්න.
නායකතුමනි, අස්තවලට වෙලාව ඉතුරු කරගත් එකේ මම අතුරු ප්‍රශ්න දෙකක් අහනවා. ඇමතුමනි, ලංකාවේ පළවෙනි පොල් ත්‍රිකෝණයේ විදිහට සැලකුවේ කොළඹ, කුරුණෑගල හා පුත්තරම දිස්ත්‍රික්ක තමයි. පෞගිය අවුරුද්දේ සැප්තැම්බර් 2 වෙනිදාට ඉදිරියට තිබුණු ජාත්‍යන්තර පොල් දිනයේ දවසේ දෙවන පොල් දිනයේ හැටියට දෙවැනි පොල් ත්‍රිකෝණයේ හැටියට මන්නාරම යාපනයේ මුලතිව් යන දිස්ත්‍රික්ක යා කරලා පොල් ත්‍රිකෝණයක් ඇති කරා. ඒ ඇති කිරීමෙන් පස්සේ දැන් ලබලා තියෙන ප්‍රගතියක් තිබෙනවද, ඉලක්කගත තත්ත්වයකට ඇවිත් තියෙනවද කියන එක?
අලුතෙන් මේ පොල් ත්‍රිකෝණය ඇති කර උතුරු ප්‍රදේශය වෙනුවෙන් වෙනමම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. මේ වන විටත් එම ජනතා දැනුවත් කිරීම සහ පොල් පැල ලබා දීමේ කටයුතු සිද්ධ වෙනවා අඛණ්ඩව. ඒ වගේම තිබෙන වගාවන් ආරක්ෂා කර ගැනීමටත් ඒවට අවශ්‍ය සහයෝගය ලබා දීමත් මේ වන විට සිද්ධ වෙනවා. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන එක තවත් ඒ ආකාරයෙන් වැඩි දියුණු කරන්න. මොකද මේ ප්‍රදේශයේ ඒකට හොඳ විභවයක් තියෙන නිසා අපි ඒක සාර්ථක කරගන්න අවශ්‍ය පියවර ගන්නවා.
දෙවෙනි අතුරු ප්‍රශ්නේ හරියට මම අහන්න කැමැති, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පරිශ්‍රණ හා පුහුණු ආයතනය විසින් කරපු සමීක්ෂණයකින් හෙළි වෙලා තිබෙනවා, රිලවුන්, වඳුරන් හා දණු ලේනුන් විසින් වසරකට පොල් ගෙඩි මිලියන 107ක් විනාශ කරනවායි කියලා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාලා මොකක්ද අරගෙන තියෙන වැඩපිළිවෙලක් තියෙනවද කියන එකත් දැනගන්න ඕන. තව එක අතුරු ප්‍රශ්නයක් තියෙනවා, මට අර කාලේ ඉතුරු වෙච්ච නිසා ඉඩ දෙන්න.
මේකට උත්තර දෙන්න. මේ මිලියන 107ක් කියන්නේ ඇත්තටම තෝරාගත්තු කොටසක විතරක් කරපු සමීක්ෂණයේ ප්‍රතිඵල. මිලියන 200කටත් වැඩිය හානියක් සිද්ධ වෙන විශාල හානියක්. ඒක බරපතලයි පොල්වලට වගේම අනිත් සියලුම වගාවන්ට. ඒ නිසා තමයි මේ වනසත්ත්ව හානිය අවම කිරීම එක පියවරක් විදිහට අපි උත්සාහයක් දැරුවා. මේ රිලවුන්ගෙන් තමයි වැඩිම හානිය වෙන්නේ. රිලව් ලක්ෂයක් සත්වෝද්‍යානවලට පිටරට යවන්න. මේ පාර්ලිමේන්තුවේ කවුරුවත් අපිට ඇත්තට මේකට විරුද්ධ වුණේ නැහැ. මම ඒකත් කියන්න ඕන. සියලු පක්ෂවල අය ඒ වෙනුවෙන් උනන්දු වුණා. නමුත් අවාසනාවට වගේ පරිසර සංවිධානයක් උසාවි ගිහිල්ලා දැන් ඒක නතර කරලා තියෙනවා. ඒ අය තවමත් ඒ සඳහා උනන්දුවෙන් ඉන්නවා. ඒක නතර කරලා තියෙනවා. ඉතින් දැන්ට අපිට වෙන ක්‍රියාමාර්ගවලට යන්න වෙන්නේ. වනජීවී අමාත්‍යාංශයත් එක්ක අපි කතා කරලා තියෙනවා. ඒ වගේම ආරක්ෂක ලේකම්තුමාටත් මේ පිළිබඳව දැනුම් දීලා තියෙනවා. මං හිතන්නේ ඉදිරියේදී වෙන විකල්ප ක්‍රියාමාර්ගයකට යන්න වෙනවා. මේ සත්වෝද්‍යානවල හදන්න දෙන්නේ නැත්තම් ඉතින් වෙනත් ක්‍රමවලින් හරි මේක පාලනය කරන්න වෙනවා. වෙන උත්සාහයන් දැරුවා විවිධ ක්‍රම. ඒවා තාම සාර්ථක වෙලා නැහැ. අත්දැක බැලීම් තවමත් කරගෙන යනවා. මේ ගහණය අඩු කිරීම ඇරෙන්න වෙන මේ ප්‍රමාණය අඩු කිරීම ඇරෙන්න වෙන විකල්පයක් නැහැ. මේ දැවැන්ත හානියක් සිද්ධ වෙන බව මම පිළිගන්නවා. මම හිතන්නේ මේ දැන් ළඟදි තියෙන මේ පිළිබඳ විවාදිකුත් තියෙන කල්තැබීමේ ඒකෙදිත් මට කියන්න තියෙන පැහැදිලිවම මේ කටයුත්ත පාලනය කරන්න මේ කෘෂිකර්ම අමාත්‍යාංශයට විතරක් පුළුවන් වෙන්නේ නැහැ. මේකට අමාත්‍යාංශ කීපයක් එකතු වෙලා කටයුතු කිරීම වැදගත්. මම නියෝජ්‍ය කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ සම්බන්ධව වෙනම තේරීම් කාරක සභාවක් හරි පත් කළා. මේ සඳහා පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව හැම මන්ත්‍රීවරයෙක්ම මේකට උනන්දුවක් දක්වන්න නිසා අපිට යම් යෝජනාවලියක් සකස් කරලා පැහැදිලි වැඩපිළිවෙළක් සකස් කරොත් අපිට මේකෙන් හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්.
කතානායකතුමාගේ අවධානයට ඔබතුමා යෝජනා යොමු කරා. මන්ත්‍රීතුමා, ගාන්ත මන්ත්‍රීතුමා,
හැමතුමනි මේ අන්තිම වශයෙන් අහන්න කැමතියි. දැන් හෙටානිද්දට උත්සව සමය උදා වෙනවා. ඔබතුමා දන්නවා සාමාන්‍යයෙන් 4 දිනකකින් යුත් පවුලකට දවසකට පොල් ගෙඩියක් අවශ්‍යයි කියලා. පහුගිය අවස්සර රුපියල් 60-80 වගේ තිබුණු පොල් ගෙඩිය දැන් ගණන් ඇහුවාම එලෝ පොල් පේනවා. 140-150 වගේ යනවා දැන්. එතකොට මේ ඉදිරි උත්සව සමය ඉලක්ක කරගෙන පොල් මිල පාලනය කරන්න අවුරුද්දට කිරිපත් ගන්න මිනිස්සුන්ට සහනයක් දෙන්න වැඩපිළිවෙලක් තියෙනවද කියන එක දැනගන්න කැමතියි.
ඉතින් පොල් මිල පාලනයක් ඇති කරන්න පුළුවන් වෙන්නේ නැහැ. නමුත් මම මේ අපේ තියෙන වතු වල සියලු දෙනාට දැනටමත් දැනුම් දීලා තියෙනවා මේ උත්සව සමය වෙනුවෙන් අවශ්‍ය පොල් සපයන්නේ ඒගොල්ලත් ඉදිරිපත් වෙන්න කියලා. ඉතින් මේක හැමදාම වෙන දෙයක්. මේක එක කාලයකට පොල් වල මිල වැඩි වෙනවා, එක කාලයකට අඩු වෙනවා. ඒක තමයි තත්ත්වය. ඉතින් අපිට මේකට පාලන මිලක් දෙමීමේ මම දන්නේ ප්‍රායෝගික වෙන්නේ නැහැ. ගිය වතාවෙත් ඔබතුමාට මතක ඇති පාලන මිලක් දාන්න ගිහිල්ලා ඒක අසාර්ථක වුණා. ඒ නිසා අපි වෙන විකල්ප ක්‍රියාමාර්ගවලට යනවා. ඒ වගේම තෙල් ආනයනය කරන්නත් අපි අවසර ලබා දීලා තියෙන්නේ මේ නිසාම තමයි.
කුමාරසිරි මන්ත්‍රීතුමා,
නියෝජක කතානායකතුමා බොහොම ස්තුතියි ඔබතුමාගේ අවසරය පරිදි ඇමතුමා ඔබතුමාගේ අවසරයේ
ටූර් එකක් කරගන්න
විනාඩියෙන් ඉවර කරනවා ගරු ඇමතුමා ඔබතුමා දන්නවා දැන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොහොර මුදල් වල සල්ලි වැටුනේ 160%කටත් අඩු ප්‍රමාණයක් ඉතුරු සල්ලි ටික වැටුනේ නැහැ ඊළඟ කාරණාව තමයි දැන් අස්වැන්න නෙලාගෙන යනවා 165ක් විතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ අස්වැන්න නෙලල ඉවරයි හැබැයි ඇමතුමා වී අලෙවිමන්නේ තාම මේ වෙනකන් එක ගබඩාවක්වත් ඇරලා නැහැ මම දැක්ක ඔබතුමා හම්බන්තොරත් කියනවා
කියලා දී ගන්නවා කියලා සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා ඊළඟට අහලා
මේක කවද්ද කෙරෙන්නේ කියන කාරණාව පොඩ්ඩක් කියන්න බොහොම ස්තුතියි
සම්බන්ධව ඒ වාතාව නිවැරදි නෑ ගරු මන්තුමනි මේ වන විට 97%කට මුදල් යවලා තියෙනවා මට වාර්තා කරපු ආකාරයට ගොවිජන සම්බන්ධ දෙපාර්තමේන්තුව සමහර අයගේ ලේඛන පිරවීමේ අඩුපාඩු ඒ වගේම ගිනුම් වහපු ගිනුම් වල තොරතුරු දීම ඒ වගේම අංක වැරදීම ඒ වගේ දේවල් සහ සමහර මම පිළිගන්නවා සමහර අපේ නිලධාරිනුත් සැලසුම් සහගතව මේ කටයුත්ත මගහැරලා තියෙනවා. එහෙම සුළු ප්‍රමාණයක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒකට මුදල් වල කිසිම ප්‍රශ්නයක් නැහැ. මුදල් තියෙනවා අර ප්‍රායෝගික ගැටලුව විතරයි තියෙන්නේ. ඊළඟට ඔබතුමා කතා කර වී සම්බන්ධව තියෙන ඇත්තටම වී මිලදී ගැනීම කටයුත්ත මේ වතාවේ සිද්ධ වෙන්නේ මුදල් අමාත්‍යාංශය හරහා. ඒ පිළිබඳව මම කැබිනට් පත්‍රිකා මේ වෙන විට කීපයක් ඉදිරිපත් කළා තියෙනවා. අවස්ථා ගන්නාවක සාකච්ඡා කළා තියෙනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ මතය වෙලා තියෙන එක මෝල් හිමියන් සමග වී මිලදී ගැනීම කටයුත්ත කරන්න පුළුවන් කියලා තමයි එතුමා අදහස් කළා තියෙන්නේ. එනිසා වී මෝල් හිමියන්ට
පිළිවෙල නමක මුදලක්
මේ වෙන විට ණය වශයෙන් නිකුත් කළා තියෙනවා වී මිලදී ගැනීම.
ඔය චන්දි මන්තුමා ඉතාමත් ඉක්මනින් ආන්නේ
දැන් පිටින් යන්නේ පැහැදිලි කර ගැනීමක් ගරු ඇමතුමනි අපේ ප්‍රදේශයට බලපාලා තියෙන මේ වැලිගම විල්ට් රෝගය තාමත් මර්ධනය කරන්න හැකියාවක් ලැබිලා නැහැ. ඒ පිළිබඳ ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියන එකත් කුරුඳු මිල පිළිබඳව. ඔබතුමා දන්නවා අපේ කරන්දනිය ප්‍රධාන ගාලු දිස්ත්‍රික්කයේ ඇතුළු රටේ කුරුඳු ගොවියා විශාල ප්‍රශ්නකට මුහුණ දීලා ඉන්නේ.
හරි.
ඒකින්ද ඒ පිළිබඳව ඔබතුමාට අවධානය යොමු කරලා ඒ වෙන වැඩපිළිවෙල මොකක්ද කියලා මට දැනගන්න පුළුවන් නම්
මේ දීර්ඝ පිළිතුරු දෙන්න පුළුවන් කාරණයක් වත් මම වෙලාව ගන්නෙ නෑ. ඒ වැලිගම් පොල් රෝගය පිළිබඳව දැනට මැදිහත් වීමක් තියෙන එක ටිකක් සංකීර්ණ කාර්යයක්. ඒ වගේම කුරුඳු මිල සම්බන්ධවත් ඇති වෙලා තිබෙන තත්ත්වෙ මේ ඩොලර එක මේ අපේ රුපියල ශක්තිමත් වෙනකොටත් මේ අපනයනය කරන දේවල් වල මිලේ අඩුවීමක් තියෙනවා යම් මට්ටමක. එහෙම නැතුව වෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වගේම අපේ කුරුඳු වලට වෙනම තරඟයක් ඇති වෙලා තියෙනවා. ඔබතුමා දන්නවා කැෂියා කියලා මේ විකල්පයක් සකස් කරලා දිනවා කෙන්යා වගේ ප්‍රදේශවල. ඒවයි තාමත් අඩු මිලට මේක නිෂ්පාදනය කරලා දෙන්නේ. ඒකත් එක්ක තමයි අපි තරඟ කරන්නේ.
හොඳයි කරමු.
ඔව් නමුත් මේ මිනිස්සු ඔක දන්නේ නැහැ. මිනිස්සු ඒ අඩු ක්වොලිටි අඩු උනත් අඩු ගන්නට ඒක ගන්නවා. ඒ නිසා අපි අපේ ප්‍රමිතිය ඉහළයි. නමුත් අපේ තියෙන මිලේ අර විශේෂයෙන්ම මේ වෙලාවේ බලපෑලා තියෙන මේ ඩොලර එක ඒක රුපියල ශක්තිමත් වීමෙන් අනිකුත් අංශවලට වාසි ලැබුණට අපනයනය කරන දේවල් වලදී යම් බලපෑමක් අපිට ඇති වෙලා තියෙනවා. නමුත් අපි ඒක කළමනාකරණය
කරගන්න ප්‍රශ්න අංක 7 ගරු නිරෝෂන් පෙරමෙතුමා
මම අහනවා නියෝජක කතානායක
ගරු ප්‍රවාහන මහාමාර්ග
ගරු කතානායකතුමනි කාල කළමනාකරණය කර ගැනීම සඳහා උදව්වක් වශයෙන් එක අයන්න 447 2 මරණයට පත් වූ මගීන් සංඛ්‍යාව 58 තුවාල ලැබූ මගීන් සංඛ්‍යාව 290 අමාත්‍යාංශයේ මගින් කිසිදු විමර්ශනයක් කරන්නේ නැහැ. නමුත් මධ්‍යම ගමනාගමන මණ්ඩලය මගින් හා පොලිසිය මගින් අනතුරු පිළිබඳ විමර්ශන අඛණ්ඩව ඒ අනතුරු සම්බන්ධයෙන් විශේෂයෙන්ම සිද්ධ වෙනවා. ඒ විමර්ශනවල නියමයන් අනුව විවිධ පියවර අනතුරු වළක්වා ගැනීම සඳහා ලබාගෙන තිබේ අරන් තියෙනවා. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සහ වෙනම ආයතනයක් විසින් විශේෂ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරනවා. ඊළඟට ආකොටස 1 පුද්ගලික බස් රථ මගින් වෙලා තියෙන අනතුරු ගාන 1305 මරණයට පත් වූ සංඛ්‍යාව පුද්ගලික බස් රථ වලින් 147 තුවාල ලැබූ සංඛ්‍යාව 741 අනතුරු අවම කර ගැනීම සඳහා ගෙන ඇති පියවර මෙහි විස්තරාත්මකව සඳහන් වෙනවා. කෙටියෙන් මෙහි ප්‍රශ්නයේ බරපතලකම නිසා ඉකුත් සතිවල ගරු ජනාධිපතිතුමත් කැබිනට් මණ්ඩලය සාකච්ඡා කළා. මේ ඉතා විශාල වශයෙන් සිද්ධ වෙන රිය අනතුරු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ තේරීකරක සභාවක් නැවතත් පත් කරලා මේ පිළිබඳ නිර්දේශ ලබා ගැනීම හා පුළුල් සංවාදයක් ඇති කර ගැනීම වැදගත් කියලා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, ගරු ඇමතිතුමනි, දැන් මේ අනතුරු මේ රටේ වැඩියෙන් වෙනවා. දැන් අවුරුදු ගණනාවක ඉඳලා අවුරුද්දකට 2500-3000ක් විතර මරණයට පත් වෙනවා. එතකොට මේ රටේ ජනතාවගේ මතයක් තියෙනවා මේ පෞද්ගලික සහ ළංගම බස් රථවලින් විශේෂයෙන්ම මේ තරඟකාරී ලෙස මාර්ගවල මේ බස් රථ ධාවනය කරලා මේ බස් රථවල ඉන්න මගීන්ට විතරක් නෙමෙයි මෝටර් සයිකල යන, ත්‍රිවිල් එක යන, නැත්තම් පාර යන ජනතාව විශාල ලෙස තුවාල කරලා මරණයට පත් කරනවායි කියලා. එතකොට දැන් අවුරුදු 17කට ඉස්සරේලා ඔබතුමා මතක් කරපු මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ඒක ස්ථාපනය කරලා මේ රටේ ජනතාව රක්ෂණ ආවරණයක් දානකොට ඒකෙන් 1%ක් ඔබතුමාලා ඒ රක්ෂණ ආවරණයෙන් 1%ක් ඔබතුමාලා ගන්නවා. ඒ අරගෙන දැන් ඔබතුමාත් ආයමත් කියනවා අපිට මේ මාර්ග ආරක්ෂා පිළිබඳව ජාතික සභාවෙන් මේ අවුරුදු 17ට මොනවත් කරලා නැහැ. ඒ හින්දා ආයමත් මේ පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමාගේ නියමයෙන් කාරක සභාවක් දාලා මේකේ නිර්දේශ ගන්නවයි කියලා. නමුත් ඒක මම අහනවා මේ අමාත්‍යතුමා, ඒක සාධාරණ නැහැ. මොකද මේ වෙනකොට තාක්ෂණය මේ වෙනකොට වැඩි වෙලා තියෙනවා ලෝකේ. ඔබතුමාත් එක්කත් මම එක සැරකුත් කතා කරා. දැන් සුවසැරිය වැනි ඒ ව්‍යාපෘති වල GPS තාක්ෂණය යොදලා ඒ සුවසැරිය අධික වේගයෙන් යනවද, නැත්නම් හරියට ඒ මාර්ගයේ ගමන් කරනවද, ලේන් මාරු කරනවද, විවිධ දේවල් නිරීක්ෂණය කරන්න පුළුවන් තාක්ෂණයේ තියෙනවා. ඒ වගේම බස්වල රූට් පර්මිට් දෙනකොට ඒ පිළිබඳව යම්කිසි ඒකාබද්ධ කාලසටහනක් සෑදීම සඳහා දැන් වෙනකොට තාක්ෂණය තියෙනවා. ඒ වගේම ඔබතුමා කිව්ව පරිදි දැන් පොලිසිය සහ ඒ අනිත් විමර්ශන පංගුවක් කළාට මේ බස් රථ හිමියෝ පොලිස් නිලධාරීන් පංගුවක් කළාට දේශපාලනයට සම්බන්ධ කට්ටිය. ඒ හින්දා ඒකෙන් වැඩේ වෙන්නේ නැහැ. ඒ හින්දා ඔබතුමාට මේ සභාවට කියන්න පුළුවන්ද නිශ්චිත වශයෙන්ම මේ තාක්ෂණය තියාගෙන ඇයි මෙච්චර මේ 2500-3000ක් මැරෙන වෙලාවේ ඇයි මේකට හරියට පියවරක් ගන්න නැත්තේ කියලා?
ඉතා හොඳ ප්‍රශ්නයක් ඔබතුමා මතු කරන්නේ. මේ සභාවටත් වැදගත්. මේ අලුත් තාක්ෂණය විශේෂයෙන් ඩිජිටල්කරණය සඳහා ආයතන යොමු කිරීම සම්බන්ධයෙන් ඉතා විශාල අර්බුදයක් තියෙනවා අපේ රටේ. ඒකට බැරියස් විශාල ප්‍රමාණයක් වැටෙනවා එකක් ප්‍රොකියුමන්ට් ක්‍රියාවලිය තුළ. ඊට පස්සේ ටෙන්ඩර් කැඳෙව්වට පස්සේ ටෙන්ඩර් වලට දෙන්න ඕනේ දවස් ගාන 42 දුන්නට පස්සේ ඊට පසුව ඇති වෙන නඩු උසාවි වල තීන්දු ජනාධිය මත මම මේ අමාත්‍යංශයේ බාරගත්ත දවසේ ඉඳන් දඟලනවා ඊ ටිකටින් ක්‍රමයක් හදන්න. ඒ මම සමහර දවස් වලට කියලා තියෙනවා මාස දෙකක් ඇතුළත මේක කරලා දෙන්න නැත්නම් මේකේ ඉඳලා වැඩක් නැහැ කියලා. එහෙම කිව්වත් මේ අවශ්‍ය තැන් වලට ගිහිල්ලා අනුමැති අරන් ඔබ්සර්වේෂන් ලියලා ඇවිල්ලා ආපහු දාලා ඉවරලා උසාවි ගිහිල්ලා එනකොට දවස් හරි. මේක ඉතාම නරක තත්ත්වයක් තියෙන්නේ. දැන් ඊ මෝටරින් වලට 2014 ඉඳන් දඟලන මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව ඊයේ දිනේදී තමයි පුළුවන්කම ලැබුණේ ස්වයංක්‍රීය වෙතන්ට එන්න නැතුව වෙලාව වෙන් කරගෙන යන්න ක්‍රමය හදලා දුන්නා වේරහැට සහ නාරායම් පිටට එන්න නැතුව. ඒක අධීරයක් විතරයි. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා මාස 6ක් ඇතුළත මේ ඊ ටිකටින් ක්‍රමයේ ක්‍රියාත්මක කරන්න, දුම්රිය අනතුරු වැළැක්වීම සඳහා රේල් ගේට්ටු ක්‍රමයේ ක්‍රියාත්මක කරන්න විශේෂ උනන්දුවක් හා වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. ඔබතුමා නිවැරදිව සඳහන් කළා බස් රථවල තරංගයක් තියෙනවා පුද්ගලිකාංශය රජයේ මේ ලංකා ගමනාගමන මණ්ඩලය අතර ගහගන්නවා මරාගන්නවා. මේ නැති කිරීම සඳහා ඒකාබද්ධ කාලසටහන ක්‍රමයකට එකඟ වෙලා මම ගිය සතියේ මේ මධ්‍යම බස් නැවතුම් පොලේ මේ දෙගොල්ලෝ එකතු කරලා එකට පිටත් කරන්න හැදුවා. ඒ හදලා තීරණේ අරන් හවස වෙනකොට ගැව්වා. ඒකමනේ මේ තීරණේ නතර කළා. මොකද සෙන්ට්‍රල් මේ බද්දේ බසවත්ත නැවතුම් පොලේ ඉන්න ලග්ගබ අය කිව්වා අපිට මෙහෙම ගන්නවා නම් තව අපේ තියෙන තැන දුන්නාන් පස්සේ කොහොම නොගා ඉදීද කියලා. ඒ නිසා මේක ටිකක් සංකීර්ණ ගැටලුවක්. ඒකබද්ධ කාලසටහන ක්‍රමය මාස දෙකක් විතර ඇතුළත ක්‍රියාත්මක කරනවා. මාර්ග අනතුරු වැළැක්වීමේ අධිකාරියක් මේ ලසන්ත අලගියවන්න අමාත්‍යතුමාගේ නායකත්වයේ යටතේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න බලන.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ දෙවනි අතුරු ප්‍රශ්නය ගරු ඇමැත්තුමනි. ගරු ඇමැත්තුමනි, මගේ දෙවනි අතුරු ප්‍රශ්නය. ගරු ඇමැත්තුමනි, මේ දැන් මේ ළඟදී ශ්‍රී ලංකා පොලිසිය මෙහෙයුමක් කරා. ඒ සමයි ඔපරේෂන් ජැක්සන්. ඒක මේ ඔපරේෂන් ජැක්සන් කියන්නේ මයිකල් ජැක්සන් හොයාගන්න නෙමෙයි, අර බස්වල යනකොට අර ජැක්සන්ලා ජැක්සන්ලා ඉන්න. එතකොට ඒක මේ ඒ ඒ මෙහෙයුම පොලිසිය විසින් ක්‍රියාත්මක කළේ විශාල ලෙස කාන්තාවන් ඒ වගේම ළමයිගෙන් පැමිණිලි ඇවිල්ලා තියෙනවා දෙමව්පියන්ගෙන්. මේ බස්වල කිසිසේත්ම මේ යන්න බෑ, මේ ලිංගික අතවර කරනවායි කියලා. ඒක බලන්න ඩමියක් හැටියට පොලිස් කාන්තාවෝ දාපු වෙලාවෙත් ඒ පොලිස් කාන්තාවත් අතවරයට ලක්ුණා ගරු අමාත්‍යතුමනි. එතකොට ඒකට ඇත්තටම දැන් අපි ඇත්තටම මේ ලෝකයේ දියුණු රටක් හැටියට අපි ඉස්සරහට යනවා නම් මේකට අනිවාර්යයෙන්ම පියවරක් ගන්න ඕනේ. මොකද පිරිමින් විතරක් මේ බස්වල ගිහිල්ලා හරියන්නේ නැහැ, කාන්තාවන්ටත් මේ අයිතිවාසිකම දෙන්න ඕනේ. මේක නැත්තම් මානව හිමිකම් කඩකිරීමක් ලෙස අපි සලකන්න ඕනේ. ඒ හින්දා දැන් මම නැවතත් ඔබතුමාට තාක්ෂණය මේ පිළිබඳව තියෙනවා. CCTV කැමරාවක් මේ බස් තුල ඉතාම ලේසියෙන් ස්ථාපනය කරන්න පුළුවන්. ඒ සඳහා විශාල වියදමක් යන්නේ. දැන් කැමරා තියෙනවා රුපියල් 3-4000ටත් කැමරා තියෙනවා, Wi-Fi කැමරා තියෙනවා. එතකොට ඔබතුමා මේ පිළිබඳව යම්කිසි මේ කැමරා පද්ධතියක් දැම්මොත් එහෙම විශේෂයෙන්ම මේ ජැක්සන්ලා කරන දේවල් යම්කිසි අධිකරණයකට ගියත් ඔප්පු කරගන්න ලේසි වෙනවා. ඉතින් ඒ හින්දා ඔබතුමා මේ පිළිබඳව අවධානය යොමු කරලා මේ පොදු ප්‍රවාහන පද්ධතිය තුළ මේ වගේ CCTV කැමරා පද්ධතියක් නියාමනය කරන්න සඳහා ඔබතුමා ක්‍රියාමාර්ග ගන්නවා.
ඔබතුමාගේ යෝජනාව ඉතාම හොඳයි. අපි දැනට අලුතෙන් බස්නාහිර පළාතට විදුලි බස් රථ 200ක් යොදවන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රථම වතාවට ඒ විදුලි බස් රථවල සියලුම අලුත් තාක්ෂණික අංගෝපාංග ඇතුළත් කරලා තමයි ඉදිරිපත් කරන්නේ. මම බලාපොරොත්තු වෙනවා සිංහල අවුරුද්දට පෙර එයින් බස් රථ 50ක් පළමු ව්‍යාපෘතිය ලෙස ක්‍රියාත්මක කරන්න. ඉදිරියේදී එන බස් රථවල අලුතෙන් ලබා ගන්න ඒවායි එවැනි දේ පුද්ගලික අංශයේත් රාජ්‍යාංශයේත් අවශ්‍යම ඇතුළු කරන කියන එක පිළිබඳ අපි මෝටර රථ ප්‍රවාහන කොමසාරි දෙපාර්තමේන්තු එක්කත් සාකච්ඡා කරලා වැඩපිළිවෙලක් යොදන්න.
ප්‍රශ්න අංක 8 ගරු දයසිරි ජයසේකර මහත්මයා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ප්‍රශ්න අංක A1 මධ්‍යස්ථාන 14යි, A2 බුදුමාට මධ්‍යස්ථාන එකින් එක ධාරිතාව අවශ්‍යද? ඒක සභා ඒක ඇමුණුමක් හැටියට තියෙනවා. A3 ගබඩා ධාරිතාවෙන් අවසන් වරට වැදිනු කරන ලද වර්ෂයන් හා මධ්‍යස්ථාන පිළිබඳ විස්තර කොළොන්නාව ගබඩා පර්යන්තය අවසාන වශයෙන් 2022 8 මාසේ 10 වැඩි කරන ලද මුළු ගබඩා ධාරිතාව මෙට්‍රික් කියුබ් 29,000යි. ඒ වගේම මෙට්‍රික් කියුබ් 29,000 සහ මෙට්‍රික් කියුබ් 15,000 2019 10 මාසේ 25 මේකෙත් විස්තරයක් තියෙනවා. මන්ත්‍රීතුමා විස්තරය කියවන්නද නැත්නම් බුදුමාට? ආ ප්‍රශ්නය ඔව්, A2 ඔව්. මේ සම්බන්ධයෙන් මේ වෙනිට ගෙන ඇති ක්‍රියාමාර්ග ලංකා කණිතෙල් තොගගබඩා පර්යන්ත සමාගමේ ගබඩා ධාරිතාව වැඩ කිරීම සම්බන්ධයෙන් මේ වැඩි කිරීම සම්බන්ධයෙන් මෙයින්ට ගෙන ඇති ක්‍රියාමාර්ග පහත පරිදි වේ. කොළොන්නාව ගබඩා පරියන්තේ මීටර කියුබ් 64,000ක සම්පූර්ණ ධාරිතාවෙන් වූ නව ටැංකි 6ක් ඉදි කිරීම සඳහා 2019 9 වෙනි මාස 10 වෙනි දින අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව අතර 2019 9 24 දින JPMA GTPL Association වෙත කොන්ත්‍රාත්තු ප්‍රදානය කළද කොන්ත්‍රාත්කරුගේ දුර්වල කාර්යසාධනයේ හේතුවෙන් 2022 1 19 දින වැඩ අහවර කිරීමේ නිවේදනය නිකුත් කරන ලදී. ඒට අදාළව නීතිමය කටයුතු කරන අතර මෙම ටැංකිය සංවර්ධනය කිරීම ඉතුරු වැඩ කටයුතු ආරම්භ කිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට 2024 1 8 වෙනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවිය. ඊට අදාළ කටයුතු සිදු කරමින් පවතී. මුතුරාජවේල පරන්තේ මීටර කියුබ් 40,000ක් වෙනුවෙන් මුළු ගබඩා ධාරිතාව වූ නව ටැංකි 3ක් ඉදිකිරීම සඳහා 2023 12 6 වෙනි දින CPSTL අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බැවින් ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදු වෙමින් පවතී. එමෙන්ම ප්‍රාදේශීය වශයෙන් පවතින මධ්‍යස්ථානවල ගබඩා ධාරිතාව තවදුරටත් වැඩි කිරීමේ හැකියාව සොයා බලා වාර්තා කිරීමට කණිජ තෙල් නීතිගත් සංස්ථාවට දැනුම් දී ඇත. එසේ ලැබෙන වාර්තාව අනුව මෙම ධාරිතාවයන් වැඩි කිරීමට අවශ්‍ය ක්‍රමානුකූල පියවර ගනු ඇත. 4. දුම්රිය ගල් මගින් ඉන්ධන ප්‍රවාහනය කිරීම බවුසර් මගින් ඉන්ධන ප්‍රවාහනයට වඩා ලාභදායී වෙයි. නමුත් දුම්රිය ප්‍රවාහනයේදී පවතින ඊට ආවේනික වූ ගැටලු හා සීමාවන් නිසා රටේ සෑම ස්ථානයකම දුම්රිය මගින් ඉන්ධනය ප්‍රවාහනය කළ නොහැකි වීම හා නියමිත වේලාවට ප්‍රවාහනය කර ගැනීමට නොහැකි වීම වැනි ගැටලු පවතී. 5. දුම්රිය මගින් ඉන්ධන ප්‍රවාහනය කළ හැකි ස්ථානවල දුම්රිය ප්‍රවාහනයේදී පවතින සීමාවන් ඇතුළත ඉන්ධන ප්‍රවාහනය සඳහා දුම්රිය වැඩි වශයෙන් භාවිතා කිරීමට කටයුතු කරයි ඈ අදාළ නොවේ.
කරු නියෝජ කතානායකතුමනි, ඔබ සුදුවන්ත වෙන අපේ එමතුමාට මේ පිළිතුරු ලබා දීම ගැන විශේෂයෙන්ම මම ප්‍රශ්න කීපයක් අහන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් ඔබතුමා දැන් ඊයේ මේ පෙට්‍රල් සහ ඊළඟට සුපිරි ඩීසල් වල මිල අඩු කරලා තිබෙනවා. නමුත් දැන් තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි වැඩි පරිභෝජනයක් තියෙන අපේ පෙට්‍රල් 92 සහ ඔටෝ ඩීසල් වල මිල අඩු කරලා නැහැ. ඉතින් මට තේරෙන්නේ නැහැ මේ මිල සූත්‍රය මොකක්ද කියලා. මොකද හේතුව සාමාන්‍යයෙන් ඔබතුමා දිගටම ඔබතුමාගේ ට්විටර් එකේ දිගින් දිගටම සාමාන්‍යයෙන් ඉන්ධන මිල ගැලපුම සම්බන්ධව දිගින් දිගටම ඔබතුමා ඉදිරිපත් කරා මෙන්න මේක තමයි වෙන්නේ කියලා. ඒක ඉතාම හොඳ වැඩක්. හැබැයි දැන් මේක සිද්ධු වෙන්නේ නැහැ පහුගිය මාස 3ක විතර කාලය තුල. මාස 2ක් මාත් බලන් ඉන්න ඔබතුමාගේ ට්විට් බලනෝනේ. නමුත් එහෙම එකට මේක ආවේ නැහැ. එතකොට මම අහන්න කැමතියි, ඇයි මේ අපිට අවශ්‍ය දෙකක අඩු කරගන්න බැරි වීම මා පමණක් පාවිච්චි කළා අනිත් දෙයක් අඩු කරලා තියෙන්නේ. මේකෙ මෙන්නේ තව තවත් දැන් අද මම දැක්ක බස් රථහිමියන්ගේ සංගමය ප්‍රකාශ කරලා තියෙනවා ඒගොල්ලන්ට මේ තවදුරටත් මේක අරගෙන යන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තිබෙනවායි කියලා. ඒ නිසා මම අහන්න කැමතියි මේ සම්බන්ධව ගන්න පියවර මොකද්ද කියලා ඔබතුමා කරුණාකරලා දැනුම් දෙනවට.
අර නියෝජ්‍ය කතානායකතුමනි, මම හිතන්නේ මට පසුගිය මාසේ විතරයි මේක මගේ සමාජ මාධ්‍ය තුල දාන්න බැරි වුණේ. නමුත් මේ පාර්ලිමේන්තුවේ අපි හැම අවස්ථාවෙම ගැසට් නිවේදනය සහ මිල සූත්‍රය පිළිබඳව තොරතුරු අපි වාර්තා කරලා තියෙනවා. ඒ වගේම ඊයේ දිනේට අදාළව සිදු කරපු සංශෝධනෙත් සම්පූර්ණ වාර්තාව ඔබතුමාට හෙට දවසේ අපි පාර්ලිමේන්තුවේ සභාගත කරනවා. ඔබතුමා ඊට වැඩිය මගේ ට්විටර් එකෙන් බලන්න කැමති නම් අද රෑට ඕනනම් ඒකෙත් දාන්න පුළුවන්. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ මෙතුමා අහපු ප්‍රශ්නය ඔටෝ ඩීසල් වලට සහ 92ට ඒ වාසිය දෙන්නේ නැතුව අනිත් ඒවට වාසිය ලබා දෙන්නේ ඇයි කියන එක. අපේ මිල සූත්‍රය ඇතුලේ එක ප්‍රසිද්ධියට පත් කරපු මිල සූත්‍රයක් තියෙන්නේ. ඒ මිල සූත්‍රයේ සියලුම ඉන්ධන වර්ගවලට වෙන වෙනම ඒ මිල සූත්‍රය අදාළ වෙනවා. එතකොට අපිට ඔටෝ ඩීසල් වලට අදාළ වෙන මිල සූත්‍රය අපිට ගලප ගන්න බෑ සුපර් ඩීසල් එක. ඒතරේ හැම මිල පිළිබඳවම 92ට 95ට ඔටෝ ඩීසල් වලට සුපර් ඩීසල් වලට භූමි තෙල් වලට මේ පහටම අදාළව පිරිවැය නිරූපණය වෙන ගාස්තු ක්‍රමයක් ලබා දිය යුතුයි. නමුත් ගරු කතානායකතුමනි, අපි ඇත්තටම නියෝජ කතානායකතුමනි ඊයේ දවසේ තමයි මිල සංශෝධනය කරේ. සාමාන්‍යයෙන් අපි හැමදාම කරේ එක්කෝ මාසේ අවසාන දවසේ රාත්‍රී කරේ. නමුත් ඊයේ කරන්නත් එක හේතුවක් තිබුණා. මොකද අපි මීට පෙර අනුමැතිය අරගෙන තිබුණා හැම මාසෙම පළවෙනි සතිය ඇතුළතුල ඒක කරන්න. නමුත් ඒක අපි හැමදාම මාසේ අන්තිම දවසේ කරා. ඊයේ කරන්න හේතු වුණේ ඊයේ කැබිනට් මණ්ඩලයෙන් අපි අනුමැතිය ගත්තා යම් සංශෝධනයක් කරන්න අපේ මේ මිල සූත්‍රයේ වෙනුවෙන්. මොකද මේ මිල සූත්‍රයේ දීලා තියෙනවා ලාභාංශ කොටසක් 4% ලබා ගැනීම වෙනුවෙන් ඉඩ ලබා දීලා තිබුණා. එතකොට අපි ඉල්ලීමක් කරා ඊයේ කැබිනට් මණ්ඩලයෙන් 4%ම තියන්නේ නැතුව විශේෂයෙන්ම ලංකා ඛනිත් තෙල් නිධි සංස්ථාවට අනෙකුත් සැපයුම් කරුවන් එක්ක තරඟ කිරීම සඳහා ඔවුන්ට තීරණය කරන්න දෙන්න කියලා ඔවුන්ගේ ලාභාංශ ප්‍රමාණය කොපමණද කියලා. ඒ කියන්නේ 4%ම තියන්නේ නැහැ. වෙනදා කරේ අපි 4% උපරිම ලාභාංශ කොටස තිබ්බා. දැන් ලංකා ඛනිත් තෙල් නිධි සංස්ථාවට තියෙන්නේ 4% එක තියනවාද 3% තියනවාද 2% තියනවාද නැත්නම් කීයක්වත් ලාභාංශ තියන්නේ නැතුව ඒ මිල ගණනය කරනවද කියලා. ඒ අනුව ඊයේ දවසේ පළවෙනි වතාවට ලංකා ඛනිත් තෙල් නිධිගත් සංස්ථාව අපි උපරිම මිල දුන්නාට පස්සේ අපේ අමාත්‍යංශෙන් උපරිම මිල දෙන්නේ අර 4% සීමාවත් එක්ක. එතකොට ඊයේ ඛනිත් තෙල් නිධිගත් සංස්ථාව තීන්දුව කරා මිල සාධකයේ බැලුවම ඔටෝ ඩීසල් වලට ඇත්තටම අපි 4%ක ලාභාංශයක් තිබුණොත් අපි රුපියල් 12කින් විතර වගේ මිල වැඩි කරන්න වෙනවා. ඒ නිසා මිල වැඩි නොකරන්න තිබිච්ච එකම ක්‍රමය තමයි කීයක්වත් ලාභාංශ නැතුව තියෙන එක. මිල ඒ කියන්නේ අපේ වියදම් ආවරණය වෙනවා. නමුත් අර ලාභාංශ කොටසෙන් 4%ක් තිබ්බේ නැහැ ඔටෝ ඩීසල් වලට 0.1 ඊයේ දවසේ මිල සංශෝධනය තිබුණේ හෙට දවසේ ඔබතුමාට ඒක සභාගත කරන් බලන්න පුළුවන්. සුපර් ඩීසල් සහ සුපර් පෙට්‍රල් වෙනුවෙන් තවමත් 4%ක ලාභාංශ කොටසක් තියලා තියෙනවා. ඒ තියලත් තමයි අර රුපියල් 9ක් සහ රුපියල් 10ක් ඊට වැඩි කොටසක් තිබුණේ ඒක අඩු කිරීම ලක් කරලා තියෙනවා. භූමි තෙල් වලට අපි තිබුණේ නැහැ මිල සූත්‍රය හඳුන්වා දෙච්ච දවස් ඉඳලා ලාභාංශ තියලා තිබුණේ නැහැ. ලාභාංශ 0.1 ඒ අනුව ඊයේ තමයි රුපියල් 5ක් තව වැඩිපුර තිබුණා. ඒ පහ අඩු කරා 92 සම්බන්ධයෙන් අපි 4%ම උපරිම ප්‍රමාණයට ගියේ නැහැ. මේ මිලේම පවත්ව ගන්න ඕන නිසා 1.8% ලාභාංශ කොටසක් විතරයි 92 වෙනුවෙන් ඊයේ දවසේ අපි ලංකා ඛනිත් තෙල් නිධිගත සංස්ථාව තීන්දු කරේ මේ වෙනුවෙන් තියන්. ඒ නිසා මේක අපිට අර සුපර් ඩීසල් වල ලාභ අපිට අයින් කළ ඔටෝ ඩීසල් වලට දෙන්නත් බෑ. ඔටෝ ඩීසල් වල තියෙන එක සුපර් ඩීසල් වලට දෙන්නත් බෑ. මේ මිල සූත්‍රය ඔබතුමන්ලා කැබිනට් මණ්ඩලයේ ඉන්නකටත් මේ මිල සූත්‍රයම තමයි පාවිච්චි කරේ. ඒ නිසා මේ මුල සූත්‍රය අනුව තමයි අපිට කටයුතු කළ යුතුව තිබෙන්නේ. ඒකේ තොරතුරු අපි පැහැදිලිව දක්වලා තියෙනවා. ඒ වගේම මේකෙන් බස් ගාස්තු වැඩි වෙන්න කිසිම හේතුවක් නැහැ ගරු මූලාසනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මොකද ඩීසල් වල මිල වැඩි කිරීමක් සිදු කළා නැහැ. අද බොහෝ බස් රථ සමහරලාට පාවිච්චි කරන්නේ සුපර් ඩීසල්. අපේ ගත්තොත් එීම හයිවේ බස් රථ සියල්ලම වගේ පාවිච්චි කරන්නේ සුපර් ඩීසල්. එතකොට අපේ ඇම්බියුලන්ස් මේ සමහරු හිතනවා මේක මේ ඉහළ පන්තියේ ඉන්න පිරිස විතරක් සුපර් ඩීසල් සුපර් පෙට්‍රල් අඩු කිරීමක් කරලා තියෙනවා කියලා. නමුත් අපේ රටේ තියෙන බොහෝ අපේ තියෙන ගිලන් රථ නවීන ගිලන් රථ නවීන යන්ත්‍ර උපකරණ බොහෝ වෙලාවට පාවිච්චි කරන්නේ මේ සුපර් ඩීසල් සුපර් පෙට්‍රල් කියන එක. මේ දෙකේ විශාල වෙනසක් තිබුණා. විශාල වෙනසක් තිබුණාට පස්සේ අපිට පෙනුණා මේ සුපර් ඩීසල් සහ සුපර් පෙට්‍රල් කියන එකේ ඉල්ලුමට වැඩි අනිත් ඒවා ඉල්ලුම් වැඩි වෙලා තියෙනවා. ඒ කෙසේ නමුත් අපි ඉල්ලුම අනුව නෙමෙයි අපි හදලා තියෙන්නේ අපේ ගාස්තු සංශෝධනය ඇතුලේ මිල සූත්‍රය අනුව තමයි ඒ ලබා දීලා තියෙන නිර්ණායක අනුව තමයි අපි මිල තීරණය කළ තියෙන නිසා බස් ගාස්තු වැඩි වීමක් කිසිසේත්ම සිදුවිය යුතු නැහැ මේ මිල සූත්‍රය තුල මේ මාසයේ සිදු කරපු සංශෝධනයෙන් පසුව.
අතුරුපස්සේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් විශේෂයෙන්ම ඔබතුමා දන්නවා පෞගේ කාලවකවානුවේ මම දිගින් දිගටම මේ සම්බන්ධ ප්‍රශ්න කරා. විශේෂයෙන්ම ඛනිත් තෙල් නිධිගත සංස්ථාවට ඉන්ධන ආනයනය කිරීමේදී සිදු වෙලා තිබෙන අක්‍රමිකතා ගණනාවක් පිළිබඳව ඔබතුමා එකට උත්තරත් පාර්ලිමේන්තුවට ගියලා දුන්නා. හැබැයි දැන් මේ සම්බන්ධව 2023 තුන්වෙනි මාසේ විශේෂයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් ප්‍රකාශ කරනවා මේ සම්බන්ධව වෝහාරික විගණනයක් කරන්න අවශ්‍ය කරන කටයුතු ටික කරන්න කියලා 2023. නමුත් තවමත් ඒ සම්බන්ධව මම දැනගන්න කැමතියි බෝඩ් එකෙන් කරන්න ඕනේ අනුමැතිය දීලා ඒගොල්ලෝ ඒක අනුව ක්‍රියා කරන්න අවශ්‍ය කරන කටයුතු ටික කරනවාද. ඒ වගේම විශේෂයෙන්ම දැන් මේ ටිකේ ගරු නියෝජ්‍ය කතානායකතුමා තිබෙන ප්‍රශ්නත් එක්ක ඇත්තටම unsolicited proposals ඒ කියන්නේ ස්කෑම කෙනෙකුටම අවශ්‍ය තරඟයට එන්න ඉඩ දෙන්නේ නැතුව යම් කම්පනීස් වලට පමණක් මේක ලබා දීමේ ක්‍රියාවලියක් මම දැක්ක. දැන් ගිය සතියේ මේ තිබිච්ච පෙබරවාරි මාසේ තිබුණ බෝඩ් එකෙත් මේක අනුමැතිය දීලා තියෙනවා ලෙක්ස්කෝ චයිනා එනර්ජි කම්පනි කියලා ආයතනයකට පෙබරවාරි 21 2024. ඒ කියන්නේ මේ ගිය සතියේ. ඒතර ඒ නිසා මම හිතන්නේ දැන්
ප්‍රශ්නයක් නැතුව ඔබතුමාලට පුළුවන් වෙන්න ඕනේ මේ දැන් තිබෙන තත්වයන් එක්ක රට හැදිලා කියලා කියන්නේ ආර්ථිකය හදලා තියෙනවා ඔක්කොම කරලා තියෙනවා කියලානේ. ඉතින් ඒකත් එක්ක ඇයි මේ unsolicited proposals තවදුරටත් යන්නේ? ඇයි බැරි නිදහස් තරංකාරී ක්‍රියාවලියක් තුල සෑම කෙනෙකුටම ඕන කෙනෙකුට දාලා ලංකාවට ඉන්ධන ආනය කරන්න කියලා. මොකද හේතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දැන් කියලා තියෙනවා නම් ඕහාරික විගණනක් අවශ්‍යයි මේ සම්බන්ධ සිදුවීම් පිළිබඳව ඒගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා කියලා. මම අහන්න කැමතියි ඔබතුමාගෙන් මේ කරුණ දෙක පිළිබඳව ඔබතුමාගේ මතය මොකක්ද කියලා.
අරු නියෝජ්‍ය කතානායකතුමනි, 2022 අගෝස්තු මාසේ මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් යොමු කරා. මොකද මේ අවස්ථාවේ ඉන්ධන අර්බුදයක් ඇති වෙන්න මම විශ්වාස කරන විදියට කිසිම හේතුවක් තිබුණේ නැහැ. වෙනදාට වඩා ඉන්ධන ප්‍රමාණයක් රටට ආනයනය කරලා තිබුණා, ඉන්ධන තොග නිකුත් කරලා තිබුණා. නමුත් මේ අලවිසල් වලින් ඉන්ධන පිරුම්හල් වලින් නිකුත් කරන ප්‍රමාණය සහ ඉල්ලුම් අතර විශාල වෙනසක් තිබුණා. ඒ නිසාම යම් යම් තැන්වලදී අපිට පෙනුණා ඉන්ධන නිකුත් කිරීමේදී විශේෂයෙන්ම ඉන්ධන අපි නිකුත් කරන තැනට නෙවෙයි සමහර වෙන තැන්වලට ගිහිල්ලා අපේ තියෙන පොලිසිය ඒ වගේම විවිධ අංශ වලින් අත්අඩංගුවට ගැනීමුත් සිදු කරලා තිබුණා. ඒ නිසා මම මේක පැමිණිල්ලක් යොමු කරාට පස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපිට යොමු කරා මේ පරීක්ෂණ තවදුරටත් කරගෙන යෑම සඳහා ඔවුන්ට බෝහාරික විගණනයක යම් තොරතුරු අවශ්‍යයි කියලා. ඒ අනුව ඔවුන් පළමුවෙන්ම ඉල්ලීම කරේ බෝහාරික විගණනය CPSTL ආයතනයේ අපේ ඉන්ධන තොග ගබඩා කිරීම සහ බෙදා හැරීම කියන එක. ඒක KPMG ආයතනය තෝරගෙන තිබුණා ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මේ වෝහාරික විගණනය කරන්න. මේ වෝහාරික විගණනයේ සම්පූර්ණ වාර්තාව මට ලබා දුන්නේ KPMG ආයතනයේ පසුගිය සතියේ. ඒ අනුව දැන් අපි අදාළ ආයතනවලට ලබා දීලා තියෙනවා ඒ තොරතුරුත් එක්ක ඔවුන්ගේ කටයුතු කරන්න කියලා. ඒ අතරතුර අපි තීන්දුව කරා කණිත්තෙල් නිතිගත සංස්ථාවෙත් වෝහාරික විගණනයක් කළ යුතුයි කියලා. ඒ අනුව ඒ සඳහාත් අපි ටෙන්ඩර් කැඳවීමක් කරා. නමුත් යම් ප්‍රමාදයක් තිබුණා ඒ ටෙන්ඩර් ඇගයීම කරන්න. මොකද මේ KPMG එකට ලබා දුන්නට පස්සේ චෝදනාවක් එල්ලලා තිබුණා KPMG ආයතනයේ මේ ව්‍යවහාරික විගණනය කරන අතරතුරෙත් දත්ත මැකියාමක් සම්බන්ධයි. එතකොට දත්ත මැකියාමට සම්බන්ධ තවත් සමාගමක් මේ ටෙන්ඩර් පටිපාටික ඉදිරිපත් වෙලා වෙනත් මොහොතේ ඒ පිළිබඳව පරීක්ෂණය කරන්න නැතුව අපි නැවත වතාවක් ඒ සමාගමට මේක දුන්නොත් එහෙම යම් ප්‍රශ්නයක් ගත වෙන නිසා ඒ පරීක්ෂණ කටයුතු වෙනකන් ඒක తాවකාලික නවත්තලා තියෙනවා. ඒ වගේම මේ කටයුතු අවසන් වුණාට පස්සේ ඒක වෝහාරික විගණනේ ලබා දෙන්න කටයුතු කරනවා. නමුත් මම විශ්වාස කරනවා මේ වෝහාරික විගණනේ ගන්නකට ප්‍රසම්පාදන ක්‍රමයේ යටතේ යනකට සාමාන්‍යයෙන් අපි අඩුම මිල ගණන් ඉදිරිපත් කරන සමාගමකට තමයි මේ වෝහාරික විගණනේ ලබා දෙන්නේ. හැබැයි මේ වෝහාරික විගණනේ ලබා දිය යුත්තේ අපිට අවශ්‍ය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අනෙකුත් ආයතන වලට පරීක්ෂණ කරන්න අවශ්‍ය තොරතුරු සියල්ලම ලැබෙන වෝහාරික විගණනයක්. එතන මේකේ මිල ගණන් වල වෙනසක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා. සමහර වෙලාවට එක ආයතනයක් ඉදිරිපත් කරනවා මිල ගණන් ලක්ෂ 30යි කියලා, සමහර ආයතන කියනවා මිලියන ලක්ෂ 70ක් කියලා. එතන අපි බලන්න ඕන අපිට අවශ්‍ය කරුණු මොනවද කියලා. මේ අනුව දැන් මේ කටයුතු විදුලි බල මණ්ඩලෙත් සිදු කරගෙන යනවා, කණිත්තෙල් නිදගත් සංස්ථාවෙත් සිදු කරගෙන යනවා, අනිත් ආයතනත් සිදු කරගෙන යනවා. මේ අතරතුරේ ඔබතුමා කියපු ප්‍රශ්නය unsolicited proposal පිළිබඳව මම වගකීමෙන් කියනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, unsolicited proposals කියනකොට අපිට යන්න සිද්ධ වුණේ 2022 ඇතිවෙච්ච ආර්ථික අර්බුද නිසා අපේ කිසිම බැංකුවකින් අපිට ණය පහසුකමක් ලබා දුන්නේ නැහැ. එතන අපේ කවුරුවත් සැපයුම්කරුවන්ට මිලියන ඩොලර් මිලියන 700ක් ගෙවන්න තිබුණා, රුපියල් බිලියන 200ක් බැංකු වලින් ගෙවන්න තිබුණා. මේ සියල්ල පියවීම කරපු නැති නිසා කිසිම ටෙන්ඩරයකට කවුරුවත් සම්බන්ධ වුණේ නැහැ. එතන ඒ කාලෙත් 2022 23 අවුරුද්දෙත් හැම මාසෙම හැම සතියෙම ටෙන්ඩර් ඉදිරිපත් කරා. එතන ටෙන්ඩර් වලට කවුරුවත් ඉදිරිපත් නොවෙච්ච අවස්ථාවල තමයි unsolicited proposal හැටියට ලැබිච්ච අපිට තිබුණා මම හිතන්නේ 250ක් හරි 300ක් හරි ඒ අතරින් performance bond එකක් තියලා යන්න පුළුවන් ඒවා තෝරගෙන ඉවරලා ඒ කටයුත්ත කරලා තිබුණේ. නමුත් 2023 ජූලි මාසේ කැබිනට් මණ්ඩලයේ නැවත තීන්දුවක් ගත්තා ටෙන්ඩර් වලට නැවත පුද්ගලෝ ඉදිරිපත් වෙන්න පටන් ගත්තට පස්සේ නැවත වතාවක් අපි unsolicited proposals කරන්නේ නැහැ කියලා. ඒ අනුව 2023 ජූලි මාසේ මට හරියට මතක ජූලි මාසේ වගේ ඉඳලා අපි ටෙන්ඩර් ක්‍රියාවලියෙන් පමණමයි මේ සඳහා ඉන්ධන ප්‍රසම්පාදනයට දීලා තියෙන්නේ. දැන් පහුගිය දැන් ඊයේ ගත්තොත් එම කැබිනට් මණ්ඩලයේ අනුමැතිය දුන්නා හතරකට ඉන්ධන ආනයනය කිරීම ටෙන්ඩර් හතරකට. එකක් තිබුණා ඩීසල් තොග හතරක්, මර්බන් ක්‍රූඩ් ඔයිල් ටෙන්ඩර් දෙකක් තිබුණා හතර හතර, ඊට අමතරව පෙට්‍රල් එකක් තිබුණා. ඒතර මේ වගේ හතරටම ඉදිරිපත් වෙලා තිබුණ ටෙන්ඩර් කරුවන් සැපයුම් කරුවන් දැන් ටෙන්ඩර් වලට කරු නියෝජ්‍ය කතානායකතුමනි වෙනදට ඉදිරිපත් උනේ එක්කෙනයි, ඉදිරිපත් උනේ නැත්තම් කවුරුවත්, දැන් හත් දෙනෙක් අට දෙනෙක් ඉදිරිපත් වෙනවා. දැන් හොඳ තරඟයක් ඇවිල්ලා තියෙනවා. ඒ තරඟය තුල තමයි දැන් මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කරගෙන යන්නේ. නමුත් අපිට ලැබෙනවා සමහරවිට යෝජනා ඇවිල්ලා ලැබෙනවා අපේ ටෙන්ඩර් ක්‍රියාවලියට ලැබෙන මිල ගණන් වලට වඩා අඩුවෙන් සමහරවිට ඇවිල්ලා කියනවා මෙන්න මෙහෙම ප්‍රොපෝසල් එකක් දෙන්න පුළුවන් දීර්ඝ කාලීනව යන්න පුළුවන්ද කියන එක. ඒතර එවැනි ඇගයීම් කටයුතු අධ්‍යක්ෂක මණ්ඩලය කරනවා. ඇගයීම් කරාට ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඔවුන්ට අපි ක්‍රියාවලිය ලබා දීලා තියෙනවා කියලා. දැන් එකක් ගත්තොත් එහෙම පහුගිය මාස දෙකකට පෙර තානාපති කාර්යාලයක් මාර්ගෙන් අපිට ඇවිල්ලා යෝජනාවක් ලබා දුන්නා ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් එකක් හැටියට. විශේෂයෙන්ම අපේ තියෙන දැන් ප්‍රීමියම් අගය තියෙන්නේ දැන් යන්නේ දැන් ඩොලර් 4යි ඩොලර් 5යි ඩොලර් 6යි වගේ ගණන් වලට යන්නේ මයිනස් ප්‍රීමියම් අපිට දෙන්න පුළුවන් කියලා. ඒතර ඒ වගේ මයිනස් එකක් ලැබෙනවා නම් අපිට රටට ලැබෙන අපිට වාසියක්. හැබැයි ඔවුන් ටෙන්ඩර් ක්‍රියාවලියට එකඟ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ එකක් අධ්‍යයනය කරලා අපි තොරතුරු වාර්තා කිරීමක් කරනවා. නමුත් මේ වෙනකම් මට වගකීමෙන් කියන්න පුළුවන් පහුගිය අවුරුද්දේ ජූලි මාසයේ ඉඳලා කිසිම අන්සොලිසිටඩ් ප්‍රොපෝසල් එකක් අපි කැබිනට් මණ්ඩලයට ගෙනියලත් නැහැ. අපි අනුමත කරලා ලබා දීලත් නැහැ. අපි ප්‍රදානය කරලත් නැහැ කියන එක අපිට කියන්න පුළුවන් වගකීමෙන්.
බොහොම ස්තුතියි. ඔබතුමා ප්‍රශ්න දෙකක් අහුවා දැන්.
මේ දැන් ඔබතුමා ඔබතුමාගේ මතය අනුව කාරණේ හරි. හැබැයි මම ඔබතුමාට පෙන්නන්නම් පෙබරවාරි 21 වෙනිදා 2024 6 ඇලයිරක් 1287 කියන යෝජනාවේ බොහොම පැහැදිලිව කියනවා 280,000 ප්‍රමාණයක් ගෙන්නන්න ඒකේ ප්‍රීමියම් එක 5-10 දක්වා තමයි දාලා තියෙන්නේ. එතකොට ඒක දාලා තියෙනවා extension to the contract. ඒක තමයි මේ මේකේ තියෙන්නේ. මං හිතන්නේ ඔබතුමා පොඩ්ඩක් හොයලා බලුවොත් හොඳයි. දැන් නැවතත් يعني ඔබතුමානේ අවසානෙ කිව්ල ඔක ඉදිරිපත් කරන්න. නමුත් මම කියන්නේ මේ වැනි තත්ත්වෙනුත් මේක ඇතුලේ දැන් සිද්ධ වෙමින් තියෙනවා කියන එක මට ඔබතුමාට මේ මතක් කරන්න අවශ්‍ය වෙලා තිබුණා.
අරු නියෝජ්‍ය කතානායකතුමනේ අධ්‍යක්ෂක මණ්ඩලයට ඇගයීම් කමිටුවට ඕනතරම් ඇගයීම් කරන්න පුළුවන්. නමුත් අවසානයේදී මේ සියල්ලම ප්‍රසම්පාදන කමිටුවක් තියෙනවා. ඒ ප්‍රසම්පාදන ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ අමාත්‍යංශවල ලේකම්වරු 3 දෙනෙක්ගෙන් සමන්විත කමිටුවක් තියෙනවා. ඒකට මහ බැංකුවේ නියෝජිතයෙක් ඉන්නවා. මම මට මතක ඉදිරිය ලංකා බැංකුවේ නියෝජිතයෙක් ඉන්නවා. කණිත්තෙල් නීතිගත් සංස්ථාවේ නියෝජිතයෙක් ඉන්නවා. ඒතර මේ නියෝජිතයෝ සියලු දෙනාම තමයි ඒ අවශ්‍ය නිර්දේශ ලබා දිය යුතුයි. තාම වෙනකන් මට අමාත්‍යවරයා හැටියට කැබිනට් පත්‍රිකාවක් අත්සන් කරන්න එවැනි නිර්දේශයක් එවැනි යෝජනාවක් ඉදිරිපත් කළ නැහැ කියන එක මට වගකීමෙන් කියන්න පුළුවන්. නමුත් මම ඔබතුමාට නැවත වතාවක් කියනවා විවිධ සමාගම් දෛනිකව ඇවිල්ලා සමහරව ඇවිල්ලා කියනවා අපිට -15 දෙන්න පුළුවන් -20 දෙන්න පුළුවන්. ඒතර අපේ ආයතනයට අපි කියලා තියෙන්නේ අපිට මිල අඩු කරන්න පුළුවන් ප්‍රමිතියට ගැටලුවක් නැත්නම් ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇතුලේ ගැටලුවක් නැත්නම් රටට වාසියක් වෙන යෝජනාවක් තියෙනවා. මේ යෝජනා සියල්ලම ඇගෙම් කරන්න. නැත්නම් අපිට වෙන චෝදනාව තමයි මෙන්න මෙහෙම යෝජනාවක් දුන්නා. ඒ රටට වෙන යෝජනාවත් අපි ඇගෙීමට ලක් කරන්නේ නැහැ කියන එක. ඒ නිසා අපි අපේ ආයතනෙට කියලා තියෙනවා එන හැම යෝජනාවක්ම ඇගෙීමට ලක් කරන්න. නමුත් ඒක අවසානයේදී ප්‍රසම්පාදන කමිටුවටත් ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවටත් කැබිනට් මණ්ඩලයට යා යුතුව තිබෙනවා.
හරි. බොහොම ස්තුතියි. ප්‍රශ්නාංක 9 ගරු අජිත් මානාපිරම් මහත්තයා.
අහනවා. නියෝජ්‍ය කතානායකතුමනි සති දෙකක් කල් ඉල්ලනවා.
සති දෙකක් කාලය ලැබෙනවා.
එතුමිය හිටිය නැති වුණාට උත්තරේ හදලා එවන්න ඕනේ.
ප්‍රශ්නාංක 10 ගරු කුමාසිර රත්නායක මහත්තයා.
ප්‍රශ්නය අහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ගරු මුදල් ආර්ථික ජාතික ප්‍රතිපත්තිය
මහත්තයා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අයන්නේ එක මෙතුමා අතට ප්‍රශ්නය අහලා තියෙන්නේ මේ මොනරාගල දිස්ත්‍රික්කයේ පිළිබඳව අයන්නේ එක මෙට්‍රික් ටොන් 9329.26 අයන්නේ දෙක රුපියල් මිලියන 1049.21 අයන්නේ තුන රුපියල් මිලියන 933.05 ආයන්නේ එක ඔහු වීමෝල් හිමියන් විසින් එම කාර්ය සාර්ථකව ඉටු කර ඇත. ආයන්නේ දෙක ඔහු සහල් බෙදාදීම කාන්තා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය විසින් සම්බන්ධීකරණය කරන ලද අතර ප්‍රාදේශීය ලේකම් මට්ටමින් නිවැරදිව එම කටයුතු සිදු නොවූ බවට කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැත. එයන්න පැන නොනගී.
ස්තුතියි ගරු ඇමතුමනි. 2022 මාස කන්නේ මිලදී ගන්නා ලද වී සහල් බවට පත් කරලා අඩුවාදානලාභී සහ සමෘද්ධිලාභී පවුල් වෙත බෙදා හැරීම ඒ අවස්ථාව විදිහට ඉතාමත්ම වටිනා කටයුත්තක්. ආර්ථික වශයෙන් පීඩාවට පත්වලා හිටිය පවුල්වලට ලොකු වස්සසිල්ලක් වුණා ඒ අවස්ථාව. නිසා අධිකරු ජනාධිපතිතුමාටත් රජයටත් ක්‍රියාත්මක කළේ සිළුමා ආයතනවලටත් අපේ ස්තුති පුද කරන්නත් මේ අවස්ථාවක් කරගන්නවා. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ ගරු අමාත්‍යතුමනි, 2023-24 මාස කන්නේ වීඅස්සන මේ වෙනකොට ලැබෙමින් පවතිනවා. රජයේ විසින් වැඩසටහනක් විදිහට මේ මිලදී ගැනීම වැඩසටහනක් මේ වෙනකොට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. වීමෝල් හිමියන්ට වී මිලදී ගැනීම සඳහා අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ සඳහා සහන පොලි අනුපාතයක් යටතේ ණය ලබා දෙන්න තීරණය කළා තියෙනවා. ඒක මේ වෙනකොට වීඅස්සන්නේ වැඩි ප්‍රමාණයක් ලබාගෙන අවසන්. නමුත් තවමත් මේ බිම් මට්ටමේ මිලදී ගැනීමේ ක්‍රියාවලිය හරියට සිද්ධ වෙන්නේ නැහැ. රජය කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිර්දේශ කළ තියෙන මිල අනුව මිලදී ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ වෙනකොටත් රුපියල් 75-80 වගේ මුදලකට තමයි නාඩු කිලෝවක් ගොඩක් තැන්වල මිලදී ගන්නෙ. ඒ නිසා මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ විදිහට අධීක්ෂණ වැඩපිළිවෙලක් තියෙනවද? මේ ක්‍රියාත්මක කරන්න සැලසුම් කරපු වැඩසටහන ප්‍රමාද වෙන්නේ ඇයිද කියන එක පිළිබඳව මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම ඔබතුමා මේ අහලා තියෙන ප්‍රශ්නේ සම්බන්ධයෙන් ඒ පැවති ආර්ථික තත්ත්වය තුළ අඩු ආදායම්ලාභී කණ්ඩායම් වලට මේ සහල් ලබා දීම මාස දෙක කාලයක් අතුගරු ජනාධිපතිතුමාගේ යෝජනාවක් අනුව තමයි ක්‍රියාත්මක වුණේ. අපි විශ්වාස කරනවා ඔබතුමා කියපු පරිදිම යම් කිසි සහනකාරී වැඩපිළිවෙලක් ඒ තුළින් ක්‍රියාත්මක වුණා. එතකොට මේ වෙනකොටත් ජනාධිපතිතුමා නැවත යෝජනා කරලා තියෙනවා අප්‍රේල් මාසයේ වෙද්දී මේ නැවත ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන්න පුළුවන්ද කියලා. ඒ අනුව මේ වෙනකොට එතුමාගේ උපදේශ පරිදි මේ වැඩ කටයුතු සිදුවෙමින් පවතිනවා ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව. ඔබතුමා කියපු ආකාරයටම වී මිලදීම ගැනීම සම්බන්ධයෙන් මෙතෙක්කල් සම්බන්ධ වුණේ රාජ්‍ය බැංකු පද්ධතිය විතරයි. නමුත් මේ වෙනකොට රාජ්‍ය බැංකු පද්ධතියෙන් එහාට ගිහිල්ලා පෞද්ගලික බැංකුත් සම්බන්ධ කරගෙන මේ වැඩකටයුත්ත සඳහා අවශ්‍ය උඩපණ ණය ප්ලෙජ් ලෝන්ස් ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. එතන ගරු මන්ත්‍රීතුමා 15%ක පොලි අනුපාතයක් යටතේ සිදුවෙන්නේ ණය ප්‍රමාණය. එතනදී සැබවින්ම මෝල් හිමියාට ගෙවන්න වෙන්නේ 11%ක ප්‍රමාණයක්. මොකද 4%ක ප්‍රමාණයක් මහා භාණ්ඩාගාරය ඒ වෙනුවෙන් බැංකු පද්ධතියට ලබා දෙන්න එකඟතාවය පළ කරලා කටයුතු කරනවා. ඒ එක්කම අපි දැක්කා මෑත කාලීනව වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල තුළ ඉතාම සාර්ථක ක්‍රමය වුණේ දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා වී මිලදී ගැනීම. එතකොට එතන කාරණා අපි බලාපොරොත්තු වුණේ තුනක්. එකක් මිල ස්ථාවරත්වය, ඊළඟට පීඩනයට ලක් වෙලා තියෙන සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට අවශ්‍ය සහයෝගය ලබා දීම, ඊළඟට අපි අර ක්‍රියාත්මක කරපු අඩු ආදායම්ලාභී කණ්ඩායම් වලට සහල් ලබා දීමේදී රජයේ තොගය ඉදිරියට පවත්වාගෙන යාම. එතකොට ඒ සම්බන්ධෙනුත් මේ වෙනකොට අපි සාකච්ඡා කරනවා කොහොමද මෝල් හිමිය දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා මේ රජයට අවශ්‍ය මිලදී ගැනීම සිදු කරන්නේ කියලා. අපි ඉදිරියේදී ඔබතුමාලා දැනුවත් කරන්නම් කොහොමද මේ වැඩ කටයුත්ත වෙන්නේ කියලා. මමත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගිය සතියන්තය තුළ ක්‍රියාත්මක හිටපු අවස්ථාවේ විවිධ මිල ගණන්වල මේ මිලදී ගැනීම සිදු වෙනවා. විශේෂයෙන්ම සම්බා ගොවියන් කිව්වේ 120කට වේලිච්ච වී විකුණනවා. ඒකම නාඩු 100-105 අතර මිලක විකිණෙනවා. හැබැයි ඒ අතරතුර යම් වෙනස් වීම් කිහිපයක් තියෙනවා. ගරු මන්ත්‍රීතුමනි, මෙතන අපි බලාපොරොත්තු වෙන්නේ මේ දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ක්‍රියාත්මක වීමේ වැඩපිළිවෙල තුළ මේක ක්‍රියාත්මක කිරීම තුළින් බලාපොරොත්තු වෙන අරමුණ තමයි මේ අය ශක්තිමත් කිරීම. හැබැයි බොහෝ අවස්ථාවන් වලදී අපි දකිනවා ඒ අයත් නැවත දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දිය යුතු මුදල් ප්‍රමාණය එහෙම නැත්නම් සහල් ප්‍රමාණය නොලැබෙන අවස්ථාවන් තියෙනවා. හැබැයි ඉදිරි වැඩසටහන් තුළත් ඒ ආකාරයට නිසි ක්‍රමවේදයට අනුගත නොවෙච්ච කණ්ඩායමට අපිට මැදිහත් වීමක් කරන්න බෑ. හැබැයි නිසි ආකාරයෙන් ඒ අවශ්‍ය මිලදී ගැනීම සහ සැපීම කළ තියෙන මෝල් හිමියන් එක්ක අපිට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඒක තමයි අපි මේ වෙනකොට අධ්‍යයනය කරගෙන යන්නේ. අපි හිතනවා අපිට කඩිනමින් මේ වැඩ කටයුත්තත් කරන්න පුළුවන් වෙයි කියලා.
හරි, බොහොම ස්තුතියි.
අරගරු නියෝජක දානතුනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය 2023 යලකන්නේදී වියලවි මණ්ඩලය ගොවි භාරකාර අරමුදලෙන් ණය ලබාගෙන රුපියල් මිලියන 250ක වී මිලදී අරගෙන රුපියල් මිලියන 11ක ලාභයක් ලබාගත් බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කරලා තිබුණා. ඉතින් වියලවි මණ්ඩලයට විශාල සම්පත් ප්‍රමාණයක් තියෙනවා. අපි දන්නවා මේ වෙනකොට රට පුරාම ගබඩා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම සේවකයෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ අවස්ථාවන් සහ හැකියාව තියෙද්දී වීයලෙවින් මණ්ඩලයට වීමැලි දී ගැනීම සඳහා අවස්ථාවක් ලබා නොදෙන්නේ ඇයිද කියන ගැටලුවක් ගොවි ජනතාවටත් තියෙනවා. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ විදිහට මොනවා හරි ක්‍රියාමාර්ගයක් ඉදිරියේදී ගන්නවද? නැත්නම් ඒ සම්බන්ධයෙන් තියෙන අදහස මතක්ද?
නෑ ගරු මන්ත්‍රීතුමනි, ඇත්තටම අපේ විරෝධතාවයක් නෑ. මේ ආර්ථික වැඩපිළිවෙල තුළ අපි බලාපොරොත්තු වෙන්නේ සියලු රාජ්‍ය ව්‍යාපාර තමන්ගේ පිරිවැය ආවරණය වන පරිදි ඒ ව්‍යාපාරයක් හැටියට ඒක පවත්වාගෙන යෑම. වියාලේ මණ්ඩලය විසින් සිදු කරන සේවාව කිසිම අවස්ථාවක අවතක්සේරු කරන්න අපි සූදානම් වෙලා නැහැ. නමුත් අපිට දිගින් දිගටම මේ වියාලේ මණ්ඩලයට මුදල් ලබා දීමින් පසුව මහ භාණ්ඩාගාරයේ විසින් දරා ගැනීම කියන මේ කටයුත්තෙන් අපි සියලු රාජ්‍ය ව්‍යාපාර වලින් බැහැර වෙලා තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා වියාලේ මණ්ඩලයටත් තරඟකාරී මිල ගණන් යටතේ ඒ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න ඔවුන්ට මැදිහත් වීමක් කරන්න පුළුවන්. ඔබතුමා කිව්වා වගේ සම්පත් රාශියක් තියෙනවා. ඒ වගේම සේවකයින් පුහුණුවලත් සේවකයින් රාශියක් ඉන්නවා. ඒ වගේම ගොවි බිමේ විශ්වාසය ලද සේවකයින් ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඒ වැඩ කටයුත්ත උන්ට ඉදිරියට ගෙන යාම සඳහා සහයෝගයක් අපෙන් අවශ්‍ය නම් අපි ඒ සහයෝගය ලබා දෙන්න සූදානමින් ඉන්නවා තාක්ෂණික වශයෙන්. ඊළඟට ගරු මන්ත්‍රීතුමනි, දැන් මේ දැනට ක්‍රියාත්මක වෙන උඩපණ ණය ලබා දීම තුළ ඇත්තටම මේ මෝල් හිමියාටම පමණක් නෙවෙයි, ඒ උඩපණ ණය අපි පුළුල් කරලා තියෙනවා වී එකතු කරන අයට. ඔය සමහර තැන්වල ඒ වී එකතු කරන අයටත් ඒ අවස්ථාව ලබා දුන්නොත් වඩා ස්ථාවර මිල ගණන් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරන ඉඳන්. එහිඳා මේ ගොවිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙනුත් පාරිභෝගිකය ආරක්ෂා කර ගැනීම වෙනුවෙනුත් කරලා තියෙන මැදිහත් වීම තුළ ඒ දෙපාර්ශ්වයටම අගතියක් නොවෙන්න කටයුතු කරන්න අපි සූදානමින් ඉන්නවා.
හරි, බොහොම ස්තුතියි.